සිය හැට හත්තේ වැඩසරන ඔබට ගෙනන්න ටකස් ඩොටල්ගේ අනුග්‍රහයි. අයිවන් මම කාලින්ග අපි ලයිට් එක දාන්න කරුල එක ඩයින්න පඩයින්න ඒකට පොඩි තක්කවත් දෙන්නනේ සමයි නද මාව ගැස්ස මනසින් අලු තොරතුර අද බුද්ධිගත් නෑ හර්ෂත් නෑ රිලිස් දෙන්නටම බුද්ධිගත් නම් මේ පිරිත් රිලිස් එක හර්ෂත් නම් ගෙදර නැන්දම්මගේ රිලිස් එක ප්‍රශ්න වලට යනවද නැත්නම් චැට් එකේ ප්‍රශ්න අහනවද එහෙම නැත්නම්
යස්
මයික් එක එළියට ගන්න මයික් එක අද ඒක ප්‍රශ්න මයික් එක හරි කරුවලයි කියලා කට්ටිය කියන ඔව් කරුවල හේතුව නම් මේ ලයිට් දාලා තිබෙන තියෙන දැන් අර ප්‍රශ්නල් දෙමු නේද අපි සලම්
සලම් යන්නේ
ඊට පස්සේ නිව්ස් එකට
සලම් ප්‍රශ්න අහලා තියෙනවා අර ක්‍රිස්ටල් ෂීට් කියලා ලංකාවේ හදන වෛරස් ගාඩ් එකක් තියෙනවලු
ඔව්
ඒක වඩා ප්‍රොමෝට් කරනවල මේ දවස්වල ඒ ගැන පොඩ්ඩක් ඉස්සර කියන්න කොහොමද මොන විස්තර ටිකක්
මෙමය ඉතින් අර මම දන්නේ නැහැ ඔක් ගැන හරියටම විස්තර කවුරු හදනවද කොහොමද හදනවද මොන පැටර්න් එන්ජින් එක පාවිච්චි කරනවා කියලා පැටර්න් එන්ජින් එක කියලා කියන්නේ අපි වෛරස් ස්කෑනර්ස් වල වෛරස් අඳුරගන්නේ මේ ලොකු විද්‍යාවක් නෙමෙයි ඇත්තටම වෛරස් එකේ පැටර්න් එකක් කියන්නේ ආරිට කිව්වොත් එහෙම exe එකක් නම් exe එකේ ඐඩෙන්ටිෆිකේෂන් එකක් අපි අප්ඩේට් කරනවා කියලා කියන්නේ මේ ඩේටාබේස් එක අපි අප්ඩේට් කරගන්න. ඒකට කරන්නේ කම්පියුටර් ස්කෑන් කරනකොට මේ ඐඩෙන්ටිෆිකේෂන් එක තියෙන ඒ විදිහේ වෛරස් එකක් තිබුණ නැත්නම් වෛරස් එක ක්‍රියාත්මක කරන විදිය සමාන වුණොත් ඒක වෛරස් එකට ඩිටෙක්ට් කරලා අයින් කරන එක තමයි සාමාන්‍ය වෛරස් ස්කෑන් එකකින් වෙන්නේ. ඉතින් වෛරස් ස්කෑන් හදනකොට අමාරුම වැඩේ තමයි වෛරස් එකක් ආපු ගමන් ටග් ගාල එක ඐඩෙන්ටිෆයි කරගෙන මොකක්ද එකකින් වෙන්නේ කියලා හොයාගෙන ඒක ඊට පස්සේ ඐඩෙන්ටිෆයි කරන්න පැටර්න් ෆයිල් එකක් හදලා ඒක රිලීස් කරනවා. ඉතින් වෛරස් සාමාන්‍ය දවසට පර ගානක් එන හින්දා කොහොම මේක කරනවද කියලා මට සැකයක් තියෙනවා. ඉතින් දැනට ෆ්‍රී වන ඕපන් සෝස් එකක් තියෙන ක්ලාම්මේ වගේ එක. ඒගොල්ලන්ගේ පැටර්න් ෆයිල් පාවිච්චි කරනවද නැහැ. මොකද ඒක ඕපන් සෝස් එකකින් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් හරියටම කියන්න අමාරුයි වැඩි විස්තරයක් දැන් නේද මේක හොඳ එකක්ද නරක එකක්ද කියලා. පාවිච්චි කළම දා ඉතින් කියන්නේ බලමුනේ එහෙම කරලා ඒක මිලට දීලා ගන්න ඕන එකක්ද චම්ලි නැත්තම්
ඒක නිකන් දෙනවා කියලා තමයි ඕනනම් යන්නේ නම්
නිකන් දෙනවනේ කමක් නැහැ ඒ වුණාට ඉතින් ඔයලා බලන්න එනවා මොකද්ද ගින්ද බන්ද කියලා සාමාන්‍යයෙන් ඉතින් මගේ නම් රෙකමෙන්ඩේෂන් එක තමයි මේක ගැන ඉතින් මම නම් දන්නේ නැති හින්දා කියන්නේ මම නම් ඉතින් පිළිගත් මාකර් එකක් තමයි ඉන්ස්ටෝල් කරන්නේ අර දන්නේ නැති මේවා සමාලලට පරිගණක දැන් මම හාඩියෙන් නැතිලා තියෙනවා ඉතින් මේවා කොච්චර දුරකට ටෙස්ටඩ්ද කියලා කියන්නත් අමාරුනේ ඒක නිසා හොඳම වැඩේ තමයි හැබැයි ඉතින් ලංකාවේ හදන එකක් ඉඳ ඇත්තටම ලංකාවේ හදන එකක් නම් පාවිච්චි කරාටත් කවන්නේ නැති අපේ දැන බලන්න නෑ වුණාට ඉතින් ඇත්තටම රෙකමෙන්ඩේෂන් එක හොඳයිද නරකයිද කියන එක මට කියන්න බෑ මොකද මම පාවිච්චි කරලා නැති නිසා ප්‍රශ්නට යනගේ නිවුස් එකකුත් තමයි චාම්ලි ලොකු නිවුස් එකක් තියෙන්නේ මේ ලිනක්ස් කර්නල් එකේ 3.9 ලිනක්ස් ගොම් ගොඩක් අය මේ ප්‍රශ්න තියෙනවා මේ ලිනක්ස් කියන්නේ මොනවද උබුන්තු කියන්නේ මොනවද ෆෙඩෝරා කියනවා එතකොට ලිනක්ස් කියන්නේ වෙන එකක්ද ඔයගේ ප්‍රශ්නක් තියෙනවනේ ඇත්තටම ලිනක්ස් උත් කියන්නේ ඇත්තටම මේ ලිනක්ස් වල හදවත තමයි ලිනක්ස් කර්නල් එක වින්ඩෝස් වගේ නෙමෙයි ලිනක්ස් ගත්තාම කර්නල් එකේ තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ හැම දෙයක්ම කියලා කියන්නේ දැන් drivers ඒ කියන්නේ VGA කාඩ් එකක් වැඩ කරනවනේ ඒකට අවශ්‍ය drivers එතකොට sound card එකක් ගන්න drivers ඔක්කොම එන්නේ ගොඩක් වෙලාවට මේ kernel එකේ ඉතින් ඇත්තටම ගොත් kernel එක විතරක් තිබ්බොත් අපිට computer ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ගන්නටම ඔක්කොම ටික තියෙනවා ඉතින් linux වල හදවත kernel එකකින් ද ගොඩක් වෙලාවට කරන්නේ ඔය linux උඩ හදන ඒවට තමයි එක එක නම් දාලා හදන්නේ ubuntu කියනවා fedora කියනවා red hat කියනවා nopix කියනවා debian කියනවා එක එක නම් දාලා හදන්නේ ඔය ලිනක්ස් කර්නල් එක පදනම් කරගෙන තමයි. ඉතින් ලිනක්ස් කර්නල් එක පදනම් කරගත්තත් මේවා දාන සොෆ්ට්වෙයාර් ටිකත් ඔක්කොම 99.9%ක්ම එක හා සමානයි. ඉතින් උදාහරණයක් ගත්තොත් එහෙම අපි Ubuntu Debian කතා කරොත් එහෙම Debian පාවිච්චි කළා තමයි Ubuntu හද. Ubuntu ඒ කියන්නේ Kubuntu පාවිච්චි කළා තමයි Linux Mint හදන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තම කරන්නේ මේ හැම එකම open source ඉඳ මේවා රිලීස් කරන්නේ ෆ්‍රී නිසා එක එක කයකට කැමති විදිහට වෙනස් කර කර හදලා විකුණන්න පුළුවන්. නමුත් ඔය කොයික ගත්තත් හදවතට තියෙන එකම Linux kernel එක තමයි මේකත් කස්ටමයිස් කරන එක එක එකයිට අවශ්‍යයි. Android phone එකක් ගත්තත් තියෙන ඇත්තම Linux කස්ටමයිස් කරපු kernel එක තමයි Android kernel එක කියලා කියන්නේ. එතකොට දැන් මේ Chromebook අපි දන්නවනේ මේ ඇපල්ලු Google සමාගමගෙන අප ක්‍රෝම්බුක් කල ඇත්තටම ගොඩක් කරේ Google සමාගම මහන්සේලා ලිනක්ස් කරනල් එක හරගෙන එක කස්ටමයිස් කරලා හඩ සපොට් ඔක්කොම හදලා රිලිස් කරප එක තමයි. නමුත් Linux 3.9 කරන රිලිස් එකත් එක්ක මේ සපෝට් එකත් බිල්ටින් ඒගොල්ලේ වල දෙනවා. ඉතින් එතකොට ඒකෙන් පේනවා මේ Linux වලට කියන්නේ ඇත්තටම Linux වලින් වුණත් Chrome OS එක ගැන පොඩ්ඩක් මේකක් තියෙනවා කියලා. ඊට අමතරව ඔය දැන් තවත් ගොඩක් අය දන්න දෙයක් තමයි මේ Linux ගත්තාම මේ Linux kernel එකට යන්නේ එන්නේ මොනවාද? Linux kernel එක රිලීස් කරන්නේ තාම ඒකාධිපත්‍යයකින්. ඒකාධිපත්‍යයක් කියලා කියන්නේ කවුරු මොන කස්ටමයිසේෂන් කරා කවුරු මොන කෝඩ් එක source code දැම්මත් Linux Revolt කියන එක Linux නිර්මාතෘවරයා එයා බලලා Linux code එක approve කරලා එයා තමයි ඒක තීරණය කරන්නේ මේකට යන්නේ මොනවාද මේකට නොයන්නේ මොනවාද කියලා. එතකොට එයාගේ තනි මතයට තමයි Linux kernel එකේ ඇත්තටම එන features release කරන්නේ kernel එක හැටියට. kernel.org එකට ගියා නම් මේ වගේ දේවල් ගැන දැනගන්න පුළුවන්. ඉතින් ඔය නිසා ගොඩක් යුද්ධයක් තියෙනවා මේ කට්ටියගේ Ubuntu හොඳයි Fedora හොඳයි අර හොඳයි මේ හොඳයි කියනවා. ඉතින් අර මම මුලින් කිව්වා වගේ Linux අපි හිතමු Ubuntu සහ අපි සම මේවා කරමු ෆෙඩෝරා ඔය දෙක හදන්නේ සමාගම් දෙකක් Ubuntu හදන්නේ Canonical කියන සමාගමෙන් ෆෙඩෝරා හදන්නේ Red Hat සමාගමෙන්. ඉතින් ඔය දෙක ගත්තොත් එහෙම ඔය දෙකෙම තියෙන kernel එක සමාන වෙන තර Linux kernel එක තියෙන එක එකයි පොඩි පොඩි වෙනස්කම් කරලා දින A2D අපිට GUI එකක් කියන්නේ රූප පේන එකක් හැටියට තියෙන්නේ. Ubuntu වල නම් KDE කියන ඉන්ටර්ෆේස් එකයි Ubuntu වල නම් GNOME කියන ඉන්ටර්ෆේස් එකයි තමයි තියෙන්නේ. ඔය දෙක අතර මැද්දට දින X server එකක්. X server එකත් ඔය දෙකේම සමානයි. අපි Fedora වගේ ගත්තොත් අපිට KDE පාවිච්චි කරන්න පුළුවන්, Xface වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්, එහෙම නැත්නම් GNOME පාවිච්චි කරනවා, UI අපිට කැමති එකක් පාවිච්චි අපිට ඕන නම් මේ 3-4ක් ඉන්ස්ටෝල් කරලා කැමති එකක් කැමතිලාදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Linux වල එහෙම ගත්තාම එතකොට web server එක ගත්තොත් Apache තමයි අනිවාර්යෙන් ඉන්නේ. ඉතින් ඒක නිසා Linux ඉගෙන ගන්න සමහර අය කියනවා ඉගෙන ගන්න නම් මේක පාවිච්චි කරන්න ඕන, අරක පාවිච්චි කරන්න ඕන. එහෙම ඇත්තටම වෙනසක් නැහැ කොයි distribution එක පාවිච්චි කරා. ප්‍රශ්නයක් නැහැ ඉගෙන ගන්න තියෙන්නේ එක එක දේවල් ගැන. උදාහරණයක් වෙබ් සර්වර් එකක් ගැන ඉගෙන ගන්නවා, වයික් ගැන ගන්නවා, අපාචි ගැන. ඉතින් ඒ වගේ හින්දා කෝක ට්‍රයි කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අර Ubuntu වගේව පාවිච්චි කරන වෙනස තියෙන්නේ Ubuntu වගේව ගොඩක් user friendly වෙනවා. user friendly කියන්නේ මේ සාමාන්‍ය මනුස්සයෙක්ට customize කරලා හදලා දීලා තියෙන සාමාන්‍ය මනුස්සයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපි ඔය Nopix වගේ දේවල් ගත්තොත් Slackware ඒ වගේ ගත්තොත් එම් ටිකක් advanced knowledge එකක් තියෙන ඕනේ මේක දාගන්න බෑ. මොකද දේසියෙන් දාගන්න විදිහටවත් හදලා නැහැ. දැන් Debian උනක් ගත්තොත් Debian base එක අරගෙන ඒකේ minimal installation එක දාලා ඊට පස්සේ network එකෙන් ඔක්කොම download කරලා තමයි install කරගන්න ඕනේ. දැන් නම් තමයි live CD ඇවිල්ලා. Ubuntu තමයි ඇත්තටම Linux මේ mini hack ට පාවිච්චි කරන්න පුළුවන් ගන්නට වෙනස් කරේ. ඉතින් ඕවා තමයි Linux ගැන කතා. තව ප්‍රශ්නයක් දැමුනේ ජම්ලි. ඊට පස්සේ අපි Apache ගැන කතාවකට යමු.
ඊළඟ ප්‍රශ්නෙ ගාලා දෙනවා ලැප්ටොප් එකකින් torrent download කරන්න කමක් නැද්ද කියලා අහලා දෙනවා. ඒක අපි group එකෙත් අහුව නේද?
ඔව් මෙහෙමයි ඉතින් කතාව. ලැප්ටොප් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අර හෙන පොඩි ඉඩකදී කෑලි ගොඩක් දාලා හදපු දෙයක්. අනික අපි දන්නවා මේ ගොඩක් දේවල් ඉලෙක්ට්‍රොනික දේවල් වැඩ කරනවට රත් වෙන. ඉතින් රත් වෙනකොට ප්‍රශ්නේ තියෙන්නේ මේවා තව තවත් ඒ ලංකලා හැදුවාම තව තවත් රත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ලැප්ටොප් එකක් වගේ වෙයි කූලින් සිස්ටම් හරියම පොඩි මොකද ඇතුලේ තියෙන ඉඩ පාසුකම් අඩු වෙනින්දා මේක කූල් කරන දැන් කම්පියුටර් එකකට තේම CPU එකට ෆෑන් එකක් කරන පවර් සප්ලයි එකට ෆෑන් එකක් තියෙනවා සමහරවිට ගේස් එකට ෆෑන් තියෙන. එතකොට කම්පියුටර් එකක් කූල් කරන්න තියෙන ප්‍රමාණය වැඩි. නමුත් ලැප්ටොප් එකක් එක ගත්තාම ලැප්ටොප් එකේ තියෙන කූලින් කරනාට වඩා ඉතින් තවත් අය මේවා ඇඳන් උඩ තියෙන ඇඳන් උඩ තිබ්බම ප්‍රශ්න තමයි කවුරුත් දන්නේ නැහැ. ගොඩක් කරාට ගොඩාක් ලැප්ටොප් වල තියෙන යටින් උලන් අරගෙන පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි පිටිපස්සෙන් හරි එළියට දාන. එතකොට යටින් උලන් එන්නේ නැතරම් වෙන්නේ මේක තව තවත් රත් වෙන. ඉතින් ඒ වගේ නිසා ලැප්ටොප් වගේ පාවිච්චි කරනවා නම් එක්කෝ පැතලි මේසයක් උඩ වගේ පාවිච්චි කරන්න ඕනේ ඇඳ උඩ තියාගන්න ලැලි කැල්ලක් හරි තියලා ඒක උඩ තියාගන්න නැත්නම් කූලින් පෑඩ් එකක් වගේ අරගෙන ඒක උඩින් තියාගන්න එක තමයි හොඳම වැඩේ. ඉතින් ලැප්ටොප් වල ප්‍රශ්නේ තියෙන්නේ දිගටම දාලා තිනකොට හොඳ නැද්ද? අපි දන්නවා ලැප්ටොප් වල ෆිසිකලි ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් වලට අමතර මූවිං පාර්ට්ස් තියෙනවා. හાર્ඩ් ඩිස්ක් තියෙනවා, හાર્ඩ් ඩිස්ක් එක කැරගිස්සම කරගෙනවා. එතකොට ෆෑන් කරගෙනවා. ඉතින් දිගට දාලා තිනකොට මේ වගේ තියෙන ලයිෆ් ස්පෑන් එක එන්න අඩු වෙනවා, රත් වෙනවා නะ. ඇතුලේ තියෙන කන්ඩෙන්සර් එහෙම ඒ කියන්නේ රේටඩ් ලයිෆ් එකක් නේ. රේටඩ් ලයිෆ් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලැප්ටොප් වලට එන්නේ නම් සෙල්සියස් 105 යටතේ පැය 10000 කරි 20000 කරි පාවිච්චි කරන්න පුළුවන් කියන කැපසිටර්ස්. එතකොට ඒ කියන්නේ එකම සිටයක ලයිෆ් ස්පෑන් එක සාමාන්‍ය සෙල්සියස් අංශක 100ක් ඇතුළත පාවිච්චි කරත් එහෙනම් පැය 1000ක් 10000ක් වැඩ කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. පැය 10000ක් අතරම ගණන් හදලා ලැප්ටොප් එකක් පාවිච්චි කරන්නේ නැහැ නේ. නමුත් අර මම හිතන්නේ මීට කලිනුත් දැන් ප්‍රශ්නයක් අහලා තිනවා මේ යුරෝප් වලට එන ලැප්ටොප් උයි ලංකාවට එන ලැප්ටොප් වල අතර ක්වොලිටි වෙනසක් තියෙනවා කියලා. ඔව් ඒ ප්‍රශ්නේ තමයි අපි දැන් ওই මේකට අදාළ මේකට ටිකක් අදාළයි. ඒ කියන්නේ දැන් ඔය ලැප්ටොප් එකක් අඩුවට විකුණන්න අපේ රටේ හැමතිස්සෙම හැමදේම හොයන්නේ අඩුවටනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ගන්න හැකියාව තියෙන අඩු මුදලක දෙයක් තමයි. එතකොට කරන්නේ මේවා මැනුෆැක්චර් කරනකොට යන කොස්ට් එක අඩු කරගන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපි ඒකට දාන ස්විච් එකක් වගේ දානකොට ඇල්ප්ස් වගේ සමාගම පාවිච්චි කරන්නේ නැතුව සමහරවිට චයිනීස් වගේ සමාගමකින් අඩුවට අර ස්විච් එක ගන්නවා. මොකද මේක අඩුවෙන් කරන්න ඕන නිසා. කැපසිටර් එකක් ගත්තොත් නිෂිකොන් හරි පැනසොනික් වගේ කැපසිටර් එකක් ගන්න නැතුව කවුරු හරි චීනේ කවුරු හරි ගන්න කැපසිටර් එකක් දානවා. කොට මේවා වෙන්නේ මේවා මේ රේටඩ් ලයිෆ් ඒ කියන්නේ මේ ටෙම්පරේචර් එකදී මෙච්චර කාලයක් වැඩ කරන්න පුළුවන්ද? දැන් උදාහරණයක් ගොඩක් අය මදර් බෝඩ් එකේම දන්නේ නැහැ දැකලා ඇති මේ කැපසිටර් ඉදෙවෙනවා කියලා තියෙනවා. ඔය අවුරුද්දක් දෙකක් යනකොට කැපසිටර් එකක් ඉදෙවෙනවා කියලා කියන්නේ ඇත්තටම වත්තොත් අර ගොඩාක් ක්වලිටි එකෙන් අඩු කැප්ස් දාලා තිනින හින්දා තමයි මේක වෙන්නේ. ඒක ඒකට තවත් හේතුවක් තමයි දැන් පවර් සප්ලයි වුණත් අපි අඩුවට ගත්තාම ඔය ඉස්සෙල්ලාම යන්නේ කැපසිටර් එකින්ද? දැන් උදාහරණයක් ගත්තොත් ටීවී ගත්තත් 90%ක් වෙලාවට ෆේලියර් පොයින්ට් එකක් තියෙනවා. කැප් එකක් ඉදිනවා, කැප් එකක් නරක වෙන එක, කැපසිටර් එකක් නරක වෙන එක තමයි. ඉතින් ඒක නිසා අර මැනුෆැක්චරර්ස් ලා හැමදෙස්සම බලන්නේ අඩු මුදලට හොයන තැනට අඩුවෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමදෙස්සම ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු කරන්න එපේ. ඉතින් ඒ වගේ පොඩි පොඩි ෂෝට් කට් කරනවා. ඉතින් හොඳ ෆෑන් එකක් දාන්න නැතුව ලබ ෆෑන් එකක් දාන්න. ඉතින් ඒක හිර වෙනවා ටික කාලයක් යනවා. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා ඔව් වෙනසක් තියෙන යුරෝප් වලට US වලට යන මොඩල් සහ ලංකාවට එන මොඩල් අතර ක්වලිටි ඩිෆරන්ස් එකක් තියෙනවා. සරලව ගොත් එහෙම චීන ෆෝන් එකක් ගත්තාම තියෙනවනේ වෙනස. අර පින්නුම මේ විදිහට තිබ්බට ඔක්කොම දැන් ටැබ් එකක් ගත්තත් ඇතුලේ තියෙන කොටස් වල ගුණාත්මකභාවයේ වෙනසක් තමයි තියෙන්නේ. අතන දැන් කොරියන් වාහනයකගේ ජපනිස් වාහනයකගේ ගත්තාම සමහරවල් දැන් කොරියන් වාහනේ හොඳ පෙනුමට තියෙන දැන් PI එකක් වගේ ගත්තොත් එහෙම මාර ලස්සන පෙනුමක් තියෙනවා. එහෙම නැත්නම් අර එක්ස්ටර්න් වගේ චයිනීස් එකක් ගත්තොත් එහෙම ඒවත් මාර ලස්සන පෙනුමක් තියෙනවා. නමුත් ඒ ඩියුරබිලිටි එක ගොඩක් අඩුද. උදාහරණ ගත්තොත් ඔය සොරෙන්ටෝ වගේ SUV එකක් ගත්තොත් එහෙම ඒ කොරියන්නේ කියා ඒකක බ්‍රේක් පෑඩ් වල ආයු කාලය කිලෝමීටර් 15000 20000 විතර. නමුත් ජපනිස් කාර් එකක් ගත්තොත් එහෙම කිලෝමීටර් 40000 විතර යනකම් බ්‍රේක් පෑඩ් එකක් මාරු කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක තමයි වෙනස. ඒ කියන්නේ තියෙන පාට් එකේ ක්වලිටි එක අඩු එක තමයි අඩු වැඩි වීම තමයි දැන්. ජපාන් වාහනයක් ගත්තොත් කිලෝමීටර් 102ක් එන්ජින් එකක් දීුවා කියන එක එච්චර පෙට්‍රල් එන්ජින් එකක් නෑ. එච්චර ලොකු දෙයක් නෙවෙයි. නමුත් කොරියන් වාහනයක් ගත්තොත් එහෙම 50000ක් විතර දෙනකොට තෙල් පිච්චෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. හැමෝම අහන ප්‍රශ්න තමයි හොඳ ලැප්ටොප් එක මොකද්ද? මම හිතන්නේ අපි ගිය සතියේ හොඳම ලැප්ටොප් එකක් ගන්න නම් Apple වගේ එකක් ගන්න. ඒකට හේතුව තමයි අර ඒගොල්ලෝ දැන් Apple OS මේ iPhone උනා OS එක චාටර් කරනවා. ඒගොල්ලෝ හදන්න ගන්න ක්වලිටි එකේ ඒ කියන්නේ පාවිච්චි කරන මැටීරියල් ක්වලිටි එක ගොඩාක් හොඳයි. Mac එකක් ගත්තත් බැටරිය එක ඉඳන් දැන් උදාහරණයක් ගත්තා අපි නිකන් ලැප්ටොප් එකක් ගත්තත් දැන් සාමාන්‍ය බැටරියක ආයු කාලය මාස 6යි. නමුත් Apple එකක් ගත්තොත් දැන් අවුරුදු 2 3ක් ගියත් බැටරි ලයිෆ් එක 180 90 ගන්න තියෙනවා. දැන් මගේ ලැප්ටොප් එක 2009 MacBook Pro එකක් තියෙන්නේ. දැන් අවුරුදු කීයක්ද? තාමත් මගේ බැටරි ලයිෆ් එක 180කට වැඩි නේ. පැය 3කට වඩා මගේ බැටරිය තියෙනවා ලැප්ටොප් එකේ. ඉතින් ඒක තමයි අර වෙනස. ඒකට තමයි අපි ලොකු ගාණක් ගන්න. දැන් ලක්ෂ 2000ක් දීලා MacBook Pro එකක් ගන්නවද? 65000ක් දීලා ලැප් එකක් ගන්නවද කියන එක තමයි එතන ප්‍රශ්නේ. දැන් සමහරලාට අර 60000ක් ගාලා දීලා ගන්න එක ලොජිකල් වෙන්න පුළුවන්. මොකද තව අවුරුද්දක් යනවා අලුත් එකක් අහම අර සල්ලි වෙන තරම් ගන්න පුළුවන්. ඉතින් ජීවිත කාලෙම පාවිච්චි කරන්න දේවල් දැන් ඇත්තටම දැන් ඒක මම හිතන්නේ ඒගොල්ලොත් මැනුෆැක්චර් කරන කට්ටියක් තියෙන කල්දී මේක ගොඩක් කල් පවතින හදන්න ඕනේ නැහැ කියන මතෙන් තමයි ඒගොල්ලෝ ෆෝන් ගත්තත් දැන් ෆෝන් එකක් අරන් යකෝ ඒ ලං ගෙදරට ගෙන්න ගන්න කලින් තවත් මොඩල් එකක් ඉස්සලා. ඒ වගේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් තරඟයක් තියෙන රේට වඩා හොඳ මං එකක් හදනවා කියන තරඟේ තමයි තියෙන්නේ. මම හිතන්නේ ඕක වෙන්නේ ප්‍රශ්නේ. හරි. අපි යම් ප්‍රශ්නකින් නේද දැන් ඉතින්.
ඊළඟ ප්‍රශ්නෙ ගාලා දෙනවා අය අර පික් සම්බන්ධ ප්‍රශ්නක් අපිට ආවලා තිබ්බා error එකක් එක්ක.
ඔව්.
ඒ ප්‍රශ්න ගැන කතා කරමුද?
ඔව් ඒක කතා කරමු සම්. ඔව්. ගම් ප්‍රශ්නේ මා ගානේ. සම්ලි ගානේ.
ඔයාලා මං අර error එක කිව්වා.
error එක හරි. error එක මා ගත්තා.
ඒ අහලා තියෙන error එක මේ ඒ කියන්නේ එකෙන් ගොඩ යන්න මොකක් හරි
ඉස්සරහට ඒක ඉන්න මං හොයන මට එවුවනේ ඒක ගන්න එලා වගේ හරි එයාගේ රේකේ තිබ්බේ මම හිතන විදිහට එයා කෝඩ් එකක් මොකක් හරි ලියලා තියෙනවා මයික්‍රෝ පික් පික් එකක් ප්‍රෝග්‍රෑම් කරනකොට පොඩක් ඉන්න මගේ මේකේ තාම ප්‍රශ්නේ වෙනවා ඇත්තටම මේ
වෙන එකට යන්න එක
ඕනෑ ප්‍රශ්න ලෝඩර යාගේ තියන්නේ ක්‍රොසින් පේජ් බවන්ඩරිස් ඉන්ෂුව පේජ් බිත්සා සෙට් කියල තමයි රේග තියන්නේ යාගේ අරකෝ මේ ටෙම්පරි ෆයිල් එක හැදෙනවා විස්තර කළ දෙෙන සරලව කතාව කතා කිව්වොත් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් අපි පික්කල ගොඩක් අය ලියන්නේ ගෝටු 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 ස්ටේට්මන්ස් තාව තමයි ගොඩක් කරලා ලියන් ප්‍රෝග්‍රෑම් බවන්ඩරි එකක් පාමය වෙනවා කියලා ගැන සරලවගොත මෙමරි ලෝකේෂන් වෙන් කල තින ප්‍රෝග්‍රම්මට පොඩිපඩි කොටස් මේ කොටසක එක්ස්කියුට් වෙන එකකින් පැනලා වෙනත් මෙමරි එඩ්‍රස් පේස් එකකට යනකොට තමයි ප්‍රෝග්‍රෑම් බවන්ඩරි එකක් කියන්නේ පේජ් බවන්ඩරි එකක් පැන්ල තියනවා කියලා කියන්නේ එතකොට එයා කරන්න ඕනේ යාගේ ප්‍රෝග්‍රෑම් එක මොඩියුල කරන්න මොඩියුල කරන්න ඕනේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක කොටස් වලට කඩන්න ඕනේ එක පාට නැතුව දිගටම ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන 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 ගිහලා ගෝ ටු ස්ටේට්මන්ට් එකට මෙහෙට එහෙට මෙහෙට දැම්මාම මේ ප්‍රශ්නේ වෙනවා මේ සාමාන්‍යයෙන් ඔය රේගෙන ප්‍රශ්න කියන්නේ එතකොට එයා කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක මොඩියුල වශයෙන් හදන්න ඕනේ කියන්නේ එක එක ෆන්ක්ෂන් වෙන වෙනම කඩලා ලියන්න ඕනේ එතකොට ෆන්ක්ෂන් ෆන්ක්ෂන් ඇතුළත යන්න දුන්නා නම් හරි මේගොල්ලන්ගේ තව තවත් එකක් තමයි දැන් පික් එක අනුව මේක වෙනස් වෙන. ඒ නිසා පික් එකේ ડોකියුමන්ටේෂන් එක කියලා බලන්න මේ page boundaries මොනවද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒවා වෙනස් කරනවා. memory කොච්චර allocate වෙනවද? ඒ වගේ ඒවා එතකොට අර PC latch කොච්චරද තියෙන්නේ? ඒ වගේ ඒවා පොඩ්ඩක් ඔයා ડોකියුමන්ටේෂන් එකෙන් බලන්න ඕනේ. ඔයාගේ පික් එක අනුව ආලින program එකට කොහොමද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයා මේ microchip ලගේ ID එක නම් use කරන්නේ ගොඩාක් වෙලාට මේ වගේව ලේසින් ඇර හැන්ඩ්ලිං පෙන්නනවා මේ රේකෙන්නේ මේ වගේ නිසාගේ පොඩ්ඩක් හොයලා බලන්න එහෙම මෙහෙම ඩවුන්ලෝඩ් කරපු එකක් නම් ඔය රයිට් කරන්නේ සමහරවිට පික් එක මැච් වෙන්නේ නැති වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් ඔයගේ configuration මැච් වෙන්නේ නැති ප්‍රශ්නයක් ඒ වගේ වෙන්නත් පුළුවන් අපිට මේකට වහිනවා සමහරවිට වැස්ස සද්දයයි කොරන්න දෙයක් නැහැ යමුනේ චම්ලි අපි chat එකේ ප්‍රශ්නික දෙමුද රොබින්හුඩ් කියන අනේ ට්‍රාන්සිස්ටර් ප්‍රශ්න ගැන කවුරට උත්තර දෙන්නලු ට්‍රාන්සිස්ටර් ගැන ප්‍රශ්නයක් නම් මම තාම දැක්කේ නැහැ ඒ නිසා මේ ප්‍රශ්නේ දැක්කොත් උත්තර දෙන්න චැට් එකේ යටයි කිය. අපි වෙන ප්‍රශ්නකට මේ අතට.
ඔව් කලින් ඊළඟට ප්‍රශ්නයක් කරලා තියෙනවා SLT ADSL සම්බන්ධයක්. එයා කලණ කියලා කෙනෙක් කරලා තියෙනවා. එයාලා ගෙදර PO TV තියෙනවලු ADSL තියෙනවලු ADSL line එක මොනවද download වෙන්න දාලා POT එකෙන් T බාන බැරිලු ගැස්සි ගැස්සි වගේ යනවලු. ඊට පස්සේ SLT එක complaint කරාම ඒගොල්ලෝ settings වගේ හදලා ගියාලු. ඒත් ආයේ LED මේ විදිහටම තියනවලු. මොකද download වෙන්න දාන්න බැරිලු ගෙදර TV එක ගැඩි ගැඩි වගේ පේනවලු.
මොකද ඕකට ප්‍රශ්නේ තියෙන්නේ ADSL ඇත්තටම ADSL උනත් internet උනත් ඔය connection දෙක එකට share වෙලා තමයි වැඩ කරන්නේ. share වෙනවා කියන්නේ යන්නේ එකමම copper line එක තමයි යන්නේ. එතකොට ඕගොල්ලෝ ගෙදෙට්ට යන ලයින් එකේ ක්වලිටි එක අඩු වෙනවා. ඒ කියන්නේ ලයින් එක ඕගොල්ලෝ එක්ස්චේන්ජ් එකේ නම් ගොඩක් දුර නම් ඉන්නේ. ඒ ලයින් එකට දෙන්න පුළුවන් කැපසිටි එකක් තියෙන උඩරේ. මේ කියන්නේ මෙච්චරයි අපිට දෙන්න පුළුවන් කියලා. උදාහරණයක් ගත්තොත් ඒක SLT එකේ කියන 16M කියලා. නමුත් ඒකට බලපානවා එක්ස්චේන්ජ් එකේ නම් කොච්චර දුරක් එද ඉන්නේ. එතකොට ඔය ආටේන ටෙලිෆෝන් ලයින් එකේ ක්වලිටි එක කොහමද? දැන් අපි දන්නවනේ ඔය ජන්ක්ෂන් බොක්ස් වල දෙන ඒ වෑන් ආයවර් රමුල්ල ඒ වගේ නේ. එතකොට ඒ ලයින් වල ක්වලිටි එකේ කනෙක්ෂන්ස් කොච්චර ක්වලිටි එකට තියෙනවද කොච්චර නොයිස් එනවද දැන් උදාහරණයක් ගත්තොත් ඔය ටෙලිෆෝන් ලයින් හරහා හරි නොයිස් තියෙන තැනකින් වගේ යනවනම් ඒවා එන නොයිස් ඔක්කොම වගේ බලපාන. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ ADSL සහ වගේ ඉන්ටර්නෙට් දෙකටම දැන් උදාහරණයක් ගත්තොත් TV බලන අඩු ගානේ 2MB වකත් PO TV වලට ඕනේ. එතකොට 2MB අමතරව ඔයාගේ දැන් ඔය ගෙදර තියෙන 8MB වගේ ADSL
ඔව් කලින් මෙයා කියලා දැන 8MB තියෙන්නේ කියලා අප් එක ටූලු router එකෙත් model එක දාලා තියෙනවා.
ඔව් අප් එක 2MB කියලා කිව්වට සාමාන්‍ය 1MB නෙස්සල් එකකින් දෙන්නේ. ඔය දෙක අතර ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ඔයා මෙගාබයිට් 8ක් විතර ලයින් එකේ පාවිච්චි කරනවා නම් POTV එකේ data යන්න ඇත්තටම මදි වෙනවා. එතකොට ඇත්තටම ඉෆෙක්ට් වෙන්නේ POTV එකේ data ඔයා පාවිච්චි කරනවා වගේ නෙමෙයි. මොකද ඔක ඇත්තටම virtual circuits දෙකක් තියෙන එක. PCI VPI දෙකක් දාලා එකක් 8.35 එකක් 8.36 කියලා virtual circuits දෙකකට හදලා තමයි ඒගොල්ලෝ connection දෙකක් initiate කරන්නේ. එකක් dial කරන router එකෙන් වාට ඉන්ටර්නෙට් යනවා අනිත් එක POTV එක හරහා bridge එකක් හැටියට ඒක dial කරලා යන්නේ. එතකොට වෙන්නේ ඔයාගේ line එකේ quality එක අඩු වුනහම POTV එකටයි වාට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් මේකට එක විසඳුමක් තමයි ඒගොල්ලෝ කරන්න ඕනේ. එක්කෝ යාට ඉන්ටර්නෙට් දින දින bandwidth එක අඩු කරන්න. ඒ කියන්නේ bandwidth එක අඩු කරනවා කියලා කියන්නේ ඔයාට 8MB දීලා තියෙනවා නම් ඔයාගේ line එකේ full capacity ගන්න පුළුවන්. 4MB නම් ඔයාට දෙකක් දීලා POTV එකට දෙකක් අඩු කරා නම් හරි. අකමැති වෙන්නේ නැහැ වැඩේට. එහෙම නැත්නම් කරන් දින ඔයා ඔය multiple thread දාලා download කරනවා නම් එහෙම නැත්නම් torrent එකේ download කරන එක bandwidth limit එකක් අඩුයි. ඒකන්න වාට කියන්න පුළ මීට බෑන් ත පාචි කරන්න ඒසටින් එක හදර බන් ටව එක බලන්න පුළුවන් ගාන්ට වගේනකොට අරග හදාගන්න ඒකතයි කරන්න පුළුවන් එකම විසඳම හමනතන් එසටකට උදේ හවස දවල් රෑගන කතා කර කර වාද ඊලඟක මන්න හිතන්න ඕක හරිට හදල දෙයි කියලා හරි
ඊළඟ ප්‍රශ්නෙකට මොනිට චාරු ඊළඟ ප්‍රශ්නෙ අහලා දෙනවා යාර Netflix account එකක් තියෙනවලු යාර ලංකාවේ 512 MBPS line එකක් පාවිච්චි කරලා හොඳට බලන්න පුළුවන් ද කියලා නේ Netflix
හොඳට නෙමෙයි ගොමක් අබන්න අඩු ගානේ මේ 4 MB වක්වත් line එකක් 2 MB නම් අනිවාර්යෙන් ඕනේ ඕනේ ඊට පස්සේ අමතර වල VPN connection එකක් ඕනේ නේද මොකද ලංකාවේ නම් බලන්න බෑ ඒ IP block කරලා ඉන්නා 512 එකේ නේද Netflix Netflix site එකට යන්න පුළුවන්. එතනින් යන්න මොකද කරගන්න බැරි 2 MB කියන එක minimum. Tidy කියන chat එකේ refill කරන්න පහසු printer එකක් යා. Refill ගැන කතා කරොත් එහෙම මේ ළඟදී මටත් ඇත්තටම අවශ්‍යතාවයක් තිබ්බා මේ printer එකක් ගන්න. ගොඩක් print out ගන්න පුළුවන්. ගොඩක් print out ගන්න පුළුවන් කියන්නේ ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ගොඩක් අය දන්නවා bubble jet එකක් පාවිච්චි කරන්න කියොත් එහෙම ඉඩමක් උගස් තියන්න ඕනේ ගොඩක් print out කරන්න. මොකද print out 50ක් විතරනේ ගන්නවා printer 4000යි cartridge 5000යි. යහෝ printer එක printer එක ගන්න එක අපි ඇත්තටම කෙසරයක් එහෙම කරා cartridge ඕන නම් printer එක ගිහලා ගන්න. මොකද cartridge printer එක ගන්න එක ලාභයි cartridge එක කලින් සල්ලි දීලා ගන්න උන්ට. ඉතින් ගොඩක් අය ගන්න refill ගන්නවා. මම නම් පෞද්ගලික දැකපු දෙයක් කිසිම සාර්ථක නැති වැඩක්. ගොඩක් අය කියන්නේ නෑ නෑ මම ප්‍රීෆිල් කරලා ගොඩක් අල් පාවිච්චි කරනවා මන්ද නෑ මගේ අත්දැකීම විදිහට පළවෙනි පාර රීෆිල් කරාම හොඳට වැඩ කරනවා කිසි අවුලක් නෑ මං කියන්නේ මේ Canon printer එක Canon ඒක මේක Canon printer එක කිසි අවුලක් නෑ වැඩ කරනවා නමුත් දෙවෙනි පාර රීෆිල් කරලා තුන්වෙනි පාර එනවා පාටවල් වෙනස් හරියට වැඩ කරන්නේ නෑ කාට්‍රිජ් එක පුරාම දීන්ත ගාලා ගේන්නේ ඔයගේ රටේ නැති ප්‍රශ්න තියෙනවා ඔය කාට්‍රිජ් රීෆිල් දෙපාරකටද ඒතකොට කාට්‍රිජ් එක රීෆිල් කරන්න බෑ ඒතකොට සාමාන්‍යයෙන් බබල් ජෙට් එක උඩරිම print out 100ක් විතර තමයි කල ගන්න පුළුවන්. එතකොට cartridge එක දෙපා fill කරා. රුපියල් 50ක් විතර යන cartridge එක fill කරා. ඉතින් ඒක නිසා ඕක මගේ නම් පෞද්ගලික මත ඇත්තටම refill කරන්න printer ගන්න එපා. නමුත් option එකක් තියෙනත් එපා. Epson එකේ තියෙනවා L10 L10 හරි L100 හරි කියලා Epson printer එකක් තියෙනවා. මේ cyan අර පාට තුනයි black එක වෙන එක. වටිනාකම තියෙන printer 25000ක්. හැබැයි ඉතින් එහෙමත් නැහැ. දැන් උදාහරණ ගත්ත 25000 printer එකක් කියමු. අපි ගත්තොත් නිකන් printer එකක් අපිට cartridge දාන්න පුළුවන් සම්ලි සාමාන්‍ය printer එකක් විදිහට ගත්තොත් එහෙම cartridge දාන්න පුළුවන් පස්සර. 5000ක් වෙනානේ cartridge එකේ. දැන් පස්සරයක් දැම්මත් එහෙම එකකින් 100 නම් ගත්තේ print out 500. උදාර print out 500 එතන 25000යි. refill කරන්න cost එකක් යනවනේ. ඒ කියන්නේ refill කර කර පාවිච්චි කරද්දී දෙපාරණි කරන්න පුළුවන් එහෙම කරත් වැඩි මොන 1000ක් ගන්න පුළුවන් හරිනේ හරි එක කාටරිජ් පස්සරයක් refill කරාගෙන ඒත් වැඩි මොන print out 2000ක් ගන්න පුළුවන් 2000 3000ක් ගන්න පුළුවන් එතකොට ආලු කාටරිජ් ගන්නත් ඕනේ එතකොට කොහොම printer එක cost එක ඇදින්නා Epson 25A printer එක 23000 ගන්නක් විතර තමයි තියෙන්නේ 18 හරි මට හරියට මතකගෙන ඒ වගේ model එකක් මට නෑ හරියට මතකයි නෑ මතක පොඩ්ඩක් කතාව කියන ගමන් කියන්න ඉතින් ඒ වගේ printer එකක් ගත්තොත් එහෙනම් මේකේ වටිනාකම තමයි Epson සමාගමෙන් cartridge එක හදලා තියෙන්නේ ink පුරවන්න පුළුවන්. ඒ කියන්නේ cartridge එකට ink චම්ලි පුරවන්න පුළුවන්. එතකොට ඒකේ වටිනාකම තමයි කාටවක්වත් ගිහලා refill kit එකක් ගන්න ඕනේ නැහැ, injection ගහන්න ඕනේ නැහැ, heal ගහන්න ඕනේ නැහැ, තීන්ත නා ගන්න ඕනේ නැහැ. printer එකම හදලා තියෙන්නේ ink bottle එක දාලා මෙහෙම පොඩි කටක් කරලා ink පුරවන්න පුළුවන්. එතකොට දැන් කතාව මේක මම ලොකුට කියවනේ වැඩි මුණත් ගන්න බුලා 5000යි කියලා අර විදියට කරා printer එක 25000 වුණාට එක ink bottle එකක් ඉන්නේ 1100. එතකොට ink bottle හතරක් ගන්න ඕනේ. ink bottle හතරට යනවා 4000. 4000යි plus ගියා 5000ක් කිය. printer එක මොක model එක L110. මේක Epson model එක. එතකොට ඒ එක bottle එකකින් color ගත්තොත් print out ගන්න පුළුවන් 6000. black ගත්තොත් print out ගන්න පුළුවන් 4000. මේ කියන්නේ standard දාලා ගැවුවත් අපි economical වගේ දාලා print outs දාගත්තොත් මේක ඊට වඩා එකමාරක් විතර වැඩි කර ගන්න පුළුවන්. වටිනාකම එකයි ink bottle එකක් ගේනොත් එක bottle එකේ ගේන්න ඕනේ 1100යි. කළු ගොඩක් ගහනවනම් තව 1100යි print out 4000. එතකොට print out එක මිල ගොඩක් අඩු වෙනවා. රෙකමෙන්ඩේෂන් එක නම් මගේ ඕක තමයි. සාමාන්‍යයෙන් මේක මිල ඇවිල්ලා රුපියල් 23,250යි අඩලාය මේ කරලා ඉක්කි ගහලා එතන හැප්පිලා වැලපිලා වගේ කරොත් කාටදින් ඩිස්කවුන්ට් දාගන්න පුළුවන්. මේක ඇත්තටම සමාගමකට එවපු මේ මිල ගණන් හින්දා පොඩ්ඩක් වැඩියෙන් දාලා ඇති. ඉතින් ඒ ප්‍රින්ටරේ තමයි දැනට නම් මගේ රෙකමෙන්ඩේෂන් එක පාවිච්චි කරලත් බැලුවා, කිසි ගැටලුවක් නැහැ. එහෙනම් රිෆිල් කතාව කරගෙන අපි යමු දැන් නිවුස් එකට. එහෙනම් නිවුස් එක තියෙන්නේ සිකියුරිටි නිවුස් එක පොඩි. හැමෝම දැනටම හිතන්නේ හැමතැනම ගොඩක්ම මේ පාවිච්චි වෙන්නේ අපාචි වෙබ්සයිට් එක උදාහරණ ගත්තොත්, ටෙක් කතාවල පාවිච්චි වෙන්නේ අපාචි වෙබ්සයිට්. නමුත් දැන් ප්‍රශ්නේලා තියෙන්නේ මේකේ ඇවිල්ලා තියෙන සිකියුරිටි ප්‍රශ්නය. ඇත්තටම කිව්වොත් එහෙනම් හැක්කරාද කියලා තෝරන්න බැරි සිකියුරිටි ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේක කොච්චර වනරබිලිටි එකක්ද කිව්වොත් බයිනරි එකේ චේන්ජ් එකක් විතරයි වෙන්නේ. කියන්නේ අපාචි බයිනරි එකේ රනින් වෙන එකේ ඒ අරෙන්න වෙන ෆිසිකලි පේන්නේ කිසිමම ට්‍රේස් එකක් ලොග් එක කිසිම දෙයක් නැහැ. මේක ලිනක්ස් c.doc.a කියලා තමයි තියෙන්නේ. ප්‍රශ්න දෙන්නේ මේක සාමාන්‍ය මනුස්සයෙක්ට නම් කොහොමවත් හොයන්න බෑ. හැබැයි මේකට පොඩි ඊසෙට් සමාගමෙන් දීලා තියෙන පයිතන් පොඩි ස්ක්‍රිප්ට් එකක්. ඒක ඕනනම් කම්පියුටර් ඒ කියන්නේ ලිනක්ස් සර්වර් එකක් දැනට තියෙනවා නම් රන් කරලා බලන්න. ඇත්තටම තමයි මම හැක් කළාද කියලා. ඒක තමයි මම හිතන්නේ දෙන්න පුළුවන් ලොකුම රෙකමෙන්ඩේෂන් එක. ලිනක්ස් අපාචි දුවන සර්වර් එකක් තියෙනවා නම් දැනට වොනරබල්. මම හිතන්නේ ලෝකේ දැනට වැඩියම දුවන වෙබ් සර්වර්ස් තියෙන අපාචි. ඒක නිසා පොඩ්ඩක් හොයලා කරලා බලුවා නම් හොඳයි. මොකද මේ තමනු හැක් කළාද කියලා දන්නේ නැති නිසා.
ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා සිංගර් එකෙන් දෙනවලු ටයිටන් එක්ස් කියලා LED TV එකක් දෙනවලු අඟල් 42 එකක්. ඒ TV එක ගැන කොහොමද කියලා අහන එක චයිනා TV එකක්ද, ඒක ඩියුරබිලිටි එක කොහොමද කියලා අහලා තියෙනවා.
පළවෙනි ප්‍රශ්නේ තමයි ඉතින් මම ওই TV එක පාවිච්චි කරලා නැති නිසා ඩියුරබිලිටි ගැන නම් කියන්න බෑ. නමුත් ගොඩක් වෙලාට සිංගර් එකෙන් කරන්නේ චයිනීස් ඒවා රිබ්‍රෑන්ඩ් කරලා තමයි මෙහෙට ගේන්නේ. ඒ කියන්නේ චයිනීස් මොනහරි TV එකක්. ඒක නිසා සාමාන්‍යයෙන් මම ඒ කියන්නේ මිල අතින් බැලුවොත් මම දැකලා තියෙනවා සිංගර් බ්‍රෑන්ඩ් එකේන බඩු සාමාන්‍යයෙන් ජපනිස් බ්‍රෑන්ඩ් එකකට සහ සමානම ගණන්. ගොඩාක් අවස්ථාවක්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කිව්වොත් කියයි මේ චීනි ගොඩක් බඩු හදන්නේ. උදේ මෙහෙම ගත්තොත් මේ මැක් එක හදලා තියෙන චීනි, iPad එක හදලා තියෙන චීනි, මෙතන තියෙන ෆෝන් හදලා තියෙන චීනි, ඔක්කොම චීනි හදලා තියෙන. නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ හදන සමාගම තමයි එතන වැදගත්. එතන හදන රට නෙමෙයි ගොඩක් කලින් ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මේ. මං නොකිය ෆෝන් එකක් ගන්නවා, මේක මේඩ් ඉන් හංගරි කියලා කතාවක් තමයි හොයන්නේ. හංගරි වල මේ නොකිය ෆැක්ටරියක් අද නැහැ. ඒකට හේතුව තමයි ඇත්තටම හොයන්න එපා හදන රට මොකද්ද කියලා, බලන්න හදන සමාගම මොකද්ද කියලා. මොකද ඒ සමාගම කොයි රටේ හැදුවත් හොඳ සමාගමක් නම් ඒ ක්වලිටි ස්ටෑන්ඩඩ් ඒගොල්ලන්ගේ ටෙස්ට් ස්ටෑන්ඩඩ් ඔක්කොම ඒ විදිහට මේන්ටේන් කරනවා. ඒගොල්ලෝ ඇත්තටම රට වෙනස් කරන්නේ ලේබර් කොස්ට් එක අඩු කරගෙන. ලේබර් කියන්නේ ඒ ලේබර්ගේ මේක ඇත්තටම ප්‍රොඩක්ෂන් එකේදී වැඩිම වියදමක් කියන්නේ මිනිස්සුන්ට කරන පඩි. ඒක අඩු කරගන්න තමයි ඒගොල්ලෝ ඔය වෙන වෙන රටවල් හදන. නමුත් චීන සමාගම්ම හදන ඒවා මේවා අඩුවට සහ ලේසියට ඒ වෙලාවට වැඩ කරන හදන නිසා මේවා කවදාකවත් ටෙස්ට් කරලා ඩියුරබිලිටි බලලා හරියට ප්‍රොඩක්ෂන් ගන්න යන්නේ නැහැ. ෆන්ක්ෂනැලිටි ගැන විතරක් වරි වෙලා, ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය ගැන විතරක් එහෙම වෙලා හදන ඒවා. ඒක නිසා ටීවී එකක් වගේ එකක් අපි අවුරුද්දකින් මාරු කරන්නේ නැහැ. කවුරුත් එහෙම අවුරුදු 4ක් 5ක් අනිවාර්යෙන් මම හිතන්නේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මගේ නම් අනුමත තමයි පොඩ්ඩක් නේම් බ්‍රෑන්ඩ් එකක්. නේම් බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ පිළිගත් දන්න ටීවී එකක් බල්ලා ගන්න එක තමයි මගේ නම් අනුමත කරන්නේ. ටීවී එකක් ගන්නවට පොඩ්ඩක් දැන් උදාහරණ ගත්තොත් Samsung වගේ ටීවී එකක් ගන්නවට පොඩ්ඩක් ඒ මොඩල් එක ගාලා ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න ඒක දන්න කියන මොන හරි අවුල් කියනවාද අඩුම ගාන අවුරුදු 3ක් වාරන්ටි එකක් ගන්න පුළුවන් විදියට බල්ලා ටීවී එකක් වගේ නම් ගන්න. මොකද දැන් අලුත් වෙන ටීවී ගොඩක් වෙලාට හරියට හදන්න බෑ. කැඩුනොත් දැන් පැනල් පිටින් දාන්න ඕනේ, ඒවට යන කොස්ට් එක ගොඩක් වැඩි. ඒක නිසා මගේ අනුමතය නම් කොහොම වුණත් ටීවී එකක් වගේ ගන්නවා නම් ටිකක් හොඳ නමක් තියෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා. නැත්නම් පසුවට පසුට වෙන්නේ. මොකද කැඩුනොත් හදන්න තියෙන ප්‍රශ්න සහ දන්න කියන ප්‍රසිද්ධ මාදිලියක් වුණත් සමහරවිට eBay කේ හරි සර්ච් කරලා කෑල්ලක් වුණත් ඒක يعني හොයා ගන්නව නැත්නම් එහෙම ගෙන්නලා හරි හදා ගන්න පුළුවන්.
කෝලින්ද මේ අහලා තියෙන කෙනාට සිංගර් එකෙන්ම ගන්න මොකර හේතුවක් තියෙනවද දන්නේ නැහැ. එහෙම
වුණොත් ඔව් සිංගර් එකේ වුණත් වෙන බ්‍රෑන්ඩ් සිකුරු නම් ඒක Samsung නිකුණා.
තාචි දිනවා.
Panasonic කියනවා. එක එක ඒගොල්ලන් ගාව වෙන මෙහෙද. චැට් එකේ නම් නැති එක්කෙනෙක් කියනවා මේ iPhone හදන්නේ ඇමරිකාවෙන්. iPhone ඇමරිකාව දැකලාක්කත් නෑ. iPhone ඇත්තරම මම ඕඩර් එකක් දැම්මොත් කෙලින් ඇමරිකාවෙ මං ජීවත් වෙනත් iPhone ඕඩර් එකක් දැම්මා මට එන්නේ කෙලින්ම චීනේ ඉඳලා ලංකාව ඇමරිකාවට එනවා මිසක් ඇමරිකාව iPhone එක දැකලත් නෑ iPhone එක ඇමරිකාව දැකලත් නෑ. ඒ ආපු වෙලාවට ඒ දෙකොල්ල දැක ගන්න හලෝ iPhone Apple කිසිම දෙයක් ඇමරිකාවේ හදන්නේ නෑ. Apple ඇත්තරම ඔක්කොම දේවල් කරන්නේ Foxconn කියන සාමාන්‍ය මියුරු සරහන ටීකේ වෙබ් හොස්ටින් කරන්න කීයක් වේදම් කරනවද? ටෙක් කතා ඇත්තම තියෙන්නේ මගේ සර්වර එකේ. ඒක නිසා වක්‍ර වේදමක් නිසා සෘජු වේදමක් නැහැ. පිස්සු පූසාන අර ප්‍රින්ටරේට සමහර විට නිකන් තියෙන දීන්ත දාන්න පුළුවන් වේද කියලා. ඔව් ඒකේ ගහලා තියෙන රොබියලක් රෙකමෙන්ඩඩ් කියලා. රොබියලක් වගේ ඒවා දාන්න.
නිල් පාට නිල් දාන්න.
ඔව් මෙහෙම ප්‍රශ්නේ ප්‍රින්ට් අවුට් එකේ ක්වලිටි හැමතිස්සෙම තීරණය වෙන්නේ පාවිච්චි කරන ඉන්ක් එකේ ක්වලිටි එකක්. බාල ඉන්ක් එකක් දැම්මොත් ඉතින් ඒ වගේ බාල එකක් තමයි වෙන්නේ. ඉතින් ඒක කාටවත් කියන්න දෙයක් නැහැ. හැම ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරන්න හැම ස්ටෙප් එකම හොඳට තිබ්බොත් තමයි ඒක දැන් පිටියක් බඳිනකොට අපිට ඕනනම් මූදු වැලි දාන්න පුළුවන් නැත්නම් ගඟේ වැලි දාන්න පුළුවන්. ඉතින් මූදු වැලි දැම්මොත් වෙන ප්‍රශ්නේ දන්නවනේ. ඒ වගේ තමයි.
කාලින් ගේ ඉන්ක් වලත් තියනවාද හොඳ බ්‍රෑන්ඩ් එහෙම?
ඉන්ක් වලත් හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙන හැබැයි සාමාන්‍ය දැනට ප්‍රසිද්ධ ඉන්ක් ටෙක්නේ. ඒනට ඉතින් ඒ ඉන්ක් හොඳයිද කියන්න නම් බෑ බෑ. මට නම් මොකද අර රීෆිල් කරපු එක කාට්‍රිජ් එකක්වත් හොඳට ඒක ප්‍රින්ට් අවුට් ආවෙ නෑ. ඒක රතු පාට දුඹුරු පාට. මේ වෙනකොට ටෙක් අතාර ටෙක් ඩුවිනෝ කිට් හම් වෙච්ච අයගේ බලන්න අර බිඳෙන සුළුයි කියලා ගහලා තියෙන එක ඇත්තම රතු පාට වෙන්න ඕනේ. ඒ දුඹුරු පාට උනේ තීන්තල හොඳ කම. ඔන්න ඒකට විස්තර. ඊට පස්සේ ආනෝ අයියේ ලංකාබෙල් ඉන්ටර්නෙට් ලාබයිද ස්පීඩ් කොහමද? මෙහෙම ලංකාබෙල් ඉන්ටර්නෙට් මම ඇත්තටම පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මට ඒක ගැන හරියාකාර විස්තරයක් කියන්න බෑ. නමුත් පාවිච්චි කරන අය දැනට ලංකාබෙල් විසින් අන්ලිමිටඩ් කනෙක්ෂන් තාමත් දෙනවලු. ඒක දෙන්නේ 1 MB. ඒගොල්ලෝ ස්ලෝ කරන්නේ මුකුත් කරන්නේ නැහැ කියලා තමයි දෙන්නේ. හැබැයි ටෙක්නොලොජි එක වයිමැක්ස්. සිග්නල් හොඳට තියෙනවා නම් කස්ටමර්ස් ලඩු නිසා සමහර විට ඉතින් ADSL එකකට වඩා හොඳ වෙන ඉඩ තියෙනවා ඒ රේන්ජ් එකේ. ඒක නිසා ඉතින් try එකක් දාලා බලවට කමන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ minimum 6 months ඔබේ contract එකක් තියෙනවා. ඔයගේ ලොකු ලොකු ප්‍රශ්නාර්ථ ගොඩක් නම් තියෙනවා ඉතින්. ඒ අරින්න නම් ඉතින් මට වෙන විස්තරයක් කියන්න දන්නේ නැහැ. පාවිච්චි කරපු කෙනෙක් දැනට නම් නරකක් කියලා නැහැ දන්න කෙනෙක්. දෙතුන් දෙනා ඉන්නේ මාත් දන්න පාවිච්චි කරන. ඒ අය නම් මොකද විස්තරයක් එහෙම නරකක් කියලා නැහැ. CJ Max දැන් පැය 3-4 ගිනම් ආනවා මේ Dell laptop හොඳයි කියලා. මම දැන් ඔය ප්‍රශ්නේ ටෙක් කතා වල කතා කරලා දෙනවා. ටෙක් කතා මම දැන් Google group එකේ මේ සතියකට කලින් දුපුවද හොඳම laptop එක මොකක්ද කියලා ඇහුවා.
ගිය සතියේ ටෙක් කතා.
ගිය සතියේ ටෙක් කතා වලත් අපි මම දැන් brand ගැන හොඳට කතා කරා. මොන brand එක ගන්නවද මොනවාද හොඳ කියලා. දැනට තියෙන quality වලින් කතා කරොත් නම් number 1 තියෙන Asus, ඊළඟට Acer කොහෙද? Apple ඒ වගේ තමයි range එක තියෙන්නේ. ඊට පස්සේ උදේ කියන Epson L210 printer එක 3-in-1 printer එකක්. ඒකේ built-in CISS තියෙනවා. ඒ වගේම තීන්ත දාන්න refilling දාන්න පුළුවන්. Oh yes. හරි. ඊට පස්සේ අහනවා අපි යම් ප්‍රශ්නකට තමයි.
හරි. ඊළඟට චරිත කියලා කෙනෙක් අහලා දෙනවා. එයාට වෙබ්සයිට් එකක් තියෙනවලු. එයා හැබැයි ඒක තියෙන්නේ http ලු https නැහැලු. එයාට ඒකට payment gateway එකක් දාගන්න ඕනලු. payment gateway වලට සල්ලි දෙන්න ඕනද කියලා මම අහලා තිනවා. ඒත් එක්කම https ඕනමද කියලා අහනවා. payment gateway එකක් අඩ කරගන්න.
payment gateway ලංකාවේ සයිට් එකක් නැති ලංකා බැංකු ඕන එකකින් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා ඉතින් ක්‍රෙඩිට් කාඩ් ඩීටේල් තියාගන්න නැති නිසා SSL එක පාවිච්චි කරන්න අවශ්‍යම කියලා දෙයක් නැහැ. නමුත් user details ගන්න නිසා SSL එක පාවිච්චි කරන්න එක අනුමත කරන්න ඕනේ. මම නම් පෞද්ගලිකව ඒ වගේ සයිට් එකකට ඩීටේල් දෙන්නේ නැහැ. මොකද e-commerce site එක ගන්න SSL එකක් දාගන්න බැර නම් මොන වගේ තත් එකද ඉන්නේ කියලා තමයි බලන්නේ. SSL එකක් දානවා නම් තමන් shared hosting එක නම් ඉන්නේ. ඒ සමාගමෙන් යම් කිසි මුදලක් ගෙවන්න SSL එක දාන්න වැඩිපුර මුදලක් මාස්පතා. මොකද ආය ස්ටැටික් IP එකක්, ඒක ඩෙඩිකේටඩ් ස්ටැටික් IP එකක් අවශ්‍ය නේද? SSL නම් ඩොලර් 50 ඉදර ඉඳන් SSL සර්ටිෆිකේට් නම් ගන්න තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දට ඩොලර් 50. මම නම් කියන්නේ ඉතින් දාන්න ඕනේ. සම්පත් බැංකුවක් අය පාවිච්චි කරලා තියෙන පේමන්ට් ගේට් එක 1 time setup එක 60,000ක් වෙනවා. ඊට පස්සේ මාසෙට අවුරුද්දට 15,000 කොස්ට් එක යනවා. නමුත් ඒකේ තියෙන මේක තමයි ඒගොල්ලෝ ප්‍රොසෙසින් ෆී එකක් ගන්නවා 0,300 කොහෙද. ඊට අමතරව ඉතින් ප්ලග් ඇන් ප්ලේ කරන්න බෑ, මොකද දැනට තියෙන OS කොමස් ගත්තත් මැජෙන්ටෝ ගත්තත් මුකුත් ටග් ගාලා සම්පත් ගේට් එක දාන්න බෑ. ඒ ඩිවලොප්මන්ට් ටික ඉතින් කරලා තමයි දාන්නේ. ඒ කොස්ට් එකක් තියෙනවා ඉතින්. නැත්තම් වෙන ෆ්‍රීම ලංකාවට වැඩ කරන එකම එක පේමන්ට් ගේට් එක තියෙන්නේ 2 චෙක් අවුට් තමයි. හැබැයි ඒක ඉතින් ඇමරිකාවට තමයි යන්නේ. Tamanට චෙක් එකක් මාසෙට එන්න. නැත්තම් පේනිය වගේ කාඩ් එකක් අරන් ඕන ට්‍රාන්ස්ෆර් කරන්න කියලා කියන්න පුළුවන්. ඒකට පේනිය එක ඩොලර් 25ක් විතර ගන්නත් ඕන. අරගොල්ලන් ට්‍රාන්ස්ෆර් කරන ඩොලර් 2 ලක් විතර ගන්න ඕනේ. අන්තිම බලනට ඔක්කොම සල්ලි ටිකෙන් භාගයක්ම ඇමරිකාවට දින තමයි. ඉතුරු ටික ලංකාවට එන්නේ. ඉතින් ඒක නිසා ඉතින් ලෝකල් නම් කරන්නේ අනිවාර්යෙන් ලෝකල් එකක් කරනවා නම් බැංකු දෙකක් සම්බන්ධ කරගන්නම් වෙනවා. මොකද සම්පත් හරි HSBC හරි commercial හරි HNB හරි සෙලාන් හරි ඔය කොයික පාවිච්චි කරස් Visa MasterCard දෙක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ MX පාවිච්චි කරනවා නම් NTB එකෙන් අනිවාර්යෙන් MX gate එක ගන්නවා. ඒ වගේ cost එකක් තියෙනවා. ඉතින් ඕක දෙනවද නැද්ද තීරණය කරන්නේ බැංකුවෙන් තමයි. මොකද ඒගොල්ලන්ට හිතුණොත් තමයි දෙන්නේ. නරියහන chat එකේ normal computer එකේ mac os දාන්න පුළුවන්ද කියලා single.carlingusblog.com යන ඒකේ උඩ තියෙනවා මේ post list කියලා. ඒකේ apple මගේ mac නැති අපිට hackintosh කියලා post එකක් ඇති. ඒක බලනවා නම් ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙකට යමුද? මේක මේ තරකාරයේගේ මේ news එකක්. කොහොමනක් තවනේ BlackBerry 10 devices release වුණානේ. BlackBerry 10 Q10 එකයි Z10 එකයි touch devices අර Android වගේ හදපෝ. ඕවට Pentagon. Pentagon කියලා කියන්නේ මේ ඇමරිකාවේ තියෙන අපේ ලංකා CID වගේ එකක් Pentagon එකට කරන අපහසයක්ද අනිත් පැත්තෙන් දැන්නේ. කොහමරි ඔයාගේ රාස් ඒගොල්ලන්ගේ තියෙන security defense එකෙන් approval හම්බෙලා දිනා Pentagon එකෙන් BlackBerry වලට. ඒකෙන් මට හොඳට පැහැදිලි එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ BlackBerry C10 සහ Q10 වලත් ඔක්කොම communication ඇමරිකාවට බලන්න පුළුවන් කියන එක තමයි. ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ වාගේ දේවල් දෙන්නේ ඒගොල්ලන්ට බලන්න පුළුවන් නම් විතරයි. නැත්නම් සාමාන්‍යයෙන් කියන්නේ ඒක හොඳ නැහැ කියලා. ඒකට එකක් තමයි TrueCrypt. TrueCrypt කියන එක මම දන්නේ ඒගොල්ලන්ගේ එක සැරයක් TrueCrypt කියලා කියන්නේ ඇත්තටම open source hard disk සහ fold encryption software එකක් open source එකක්. ඒක සැරයක් Pentagon එකෙන් මේගොල්ලන්ට ඉල්ලීමක් කරලා තිබ්බා මේ backdoor එකක් හදන්න කියලා. ඒගොල්ලන්ට online data ගන්න පුළුවන්. මේ කියන්නේ අපි encrypt කරද්දී ඒගොල්ලන්ට කැමතිලාට data එකක් ගන්න පුළුවන් හදන්න කියලා. මොකද ඒක එහෙම කරන්න ඕනේ කියලා. නැත්තම් හොරු එහෙම ඒගොල්ලන්ගේ පැත්තෙන් කියන්නේ මේ හැම තිස්සෙම terrorism මේගොල්ලෝ මේ terroristලා මේවගේ පාවිච්චි කරද්දී අපි data ගන්න බැරි වෙනවා කියලා ඒ වගේ. ඉතින් ඒක නිසා ඒ වගේ පාවිච්චි කරන TrueCrypt එකක් පාවිච්චි කරන ඇත්තටම Pentagon එකත් බය වෙලා ඉන්නේ. ඒගොල්ලෝ කරාද ඊට පස්සේ නෑ කළා. එහෙම කරන්නේ. අයියෝ අයියෝ. හරි. ඉතින් අද අපේ ස්පොන්සර් ගැන කියන්න බෑ කතා. ඔය කතන්දර ගමු. එක එක printers කියන්නේ කොහේ එක එක වගේ කියන්නේ කොහේ cartridge කියන්නේ කොහේ cartridge එකේ වරන් uniblast කියලා cartridge කියනවා කියන්නේ මහා කරදරයක්නේ. ඒකට pick option එකක් දෙන takas.lk එකට ගියා. ඕන cartridge එක තෝරගත්තා. ඒගොල්ලෝ අනිවාර්යෙන් genuine cartridge දෙන්න. fake cartridge දැන් තියෙනවනේ චම්. ඒ කියන්නේ HP නම් HP වගේම ගහලා පෙට්ටි ඔක්කොම දාලා දෙනවා. නමුත් cartridge එක fake. එහෙම නැහැ. genuine cartridges තියෙනවා. සල්ලි දීලා ගන්නවා නම්. යා credit card එකෙන් ගිහුවා නැත්නම් දැන් cartridge එක වගේ නම් credit card දෙන්න ඕනේ. නැගේ දෙට්ට ආවහම cash ගන්න පුළුවන් රුපියල් 10,000ක් වෙනකන්. ගෙදෙට්ට ගෙනාම සල්ලි ටික දුන්නා. බඩු ගත්තා. කිසි කරදරයක් නැහැ. එහෙම නැත්නම් ලැප්ටොප් එකක් වගේ ගන්න ඕන නම් ඒත් ඉතින් ඕඩර් ගිහිල්ලා බලලා පොඩ්ඩක් රිවියු ටිකක් කියවලා ඒ පුටු ඉඳගෙනම ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. ආයෙ නැගිටින්න දෙයක් නෑ. උනාරේ වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් කෝල් එකක් දීලා අහන්න පුළුවන්. ඊට පස්සේ ටීවී තුනක් ටීවී තියෙනවා. ටීවී තියෙනවා. දැන් මෙතන සර රස්නි ඒසී තියෙනවා. ඊට පස්සේ අර වෝටර් කූලර්ස් එක තියෙනවා. අන්න ඒක එහෙම සිරාසින් එකක් ගොඩක් අය දන්නේ නැතනේ මේ වතුර දාලා එයා කූල් කරන්න පුළුවන් එක. හැබැයි ඒක මේ ඒක පොඩි කතාවක් කියනවා මම දැන් ඔයක අපි කලින් වැඩසටහනක කතා කළා මේ වෝටර් කූලර්ස් පාවිච්චි කරනකොට මේ කාමර එක වගේ පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉලෙක්ට්‍රොනික බඩු ඒ වගේ හියුමිඩිටි වලට සෙන්සිටිව් ඉක්විප්මන්ට් තියනවා නම් පාවිච්චි කරන්න එපා. මොකද ඒක ඇත්තටම කරන්නේ වාතයේ තියෙන හියුමිඩිටි ප්‍රමාණය වැඩි කරන එක. මට හිතා ගන්න මාරි ලොජිකලි කොහොමද මේක කූල් කරන්න කියලා ඇත්තට ඇඟට දැනෙනවා ඇති අර සීතල කූල් එකක් ආයේ. මොකද අපි අර උදාහරණයක් ගත්තොත් දියල්ලක් ගාවින්නට අර වතුර ටික ඇඟට වදිනවනේ සීතලක් දැනෙන. ඒ වගේ දෙයක් දැනෙනවා ඇති. නමුත් ඒකෙන් ඇත්තටම AC එකෙන් වෙන දේවල් සිද්ධ වෙයිද කියලා කියන්න අමාරුයි. මොකද AC එකෙන් කරන්නේ ඕකේ තනි කර අනිත් පැත්ත වාතය කූල් කරනකොට වාතයේ තියෙන ජල වාෂ්පයින් වෙලා එනවා. එතකොට ජලවාෂ්පයින් වෙලා වහම අපේ ඇඟට ඒ කියන්නේ අපි ඉන්නේ නිර්වාණයට ජලවාෂ්ප අඩු වුණාම වෙන්නේ අපේ ඇඟේ තියෙන ජලවාෂ්ප ටික එළියට එනවා. එතකොට අපිට දැනන සීතල ගතියක් ඇඟට දැනන නැහැ. ඒ ආයේගේ ටෙම්පරේචර් අඩු වෙන්නේ නැහැ කියලා කියනවනේ. ඒ ආයේගේ ටෙම්පරේචර් එකත් අඩු වෙනවා. ඊට අමතරව අර දේ සිදෙනවා. මොකද හැමෝම දැකලා තියෙන AC එකේ මෙහෙම වතුර බිඳ වැටෙන්නේ. ඇත්තටම වාතය තියෙන ඒ කියන්නේ උදාහරණ ගත්තොත් වාතය ගොඩක් සිසිල් වුණාම වෙන්නේ වාතය හා ජල වාෂ්ප ජලය බවට පත් වෙලා අයින් වෙනවා. අයිස් වෙනවා. ඇත්තටම වෙන අයිස් වෙනවා. අයිස් වෙලා අයිස් දියවලා වැක්කරන එක තමයි වෙන්නේ. ඉතින් අර වෝටර් කූලර්ස් වල තව මොඩල් එකක් තියෙනවා මේ අයිස් කැටක් දාන්න පුළුවන් එක. කොයි දෙකම ටකස් එකේ තියෙන. ඊට පස්සේ chat එකේ කෙනෙක් අහන ටකස් එකේ CPU නැද්ද කියලා. CPU කියන්නේ processors නං Intel AMD නං දැනට නෑ. නමුත් මම දැක්ක අද අලුතෙන් දාලා දෙන DJ කරන කට්ටියට හොඳ එකක් මේ DJ equipment mixers තිබ්බා ඒ වගේ දේවල් ගොඩක් දාලා තිබ්බා. මම දන්නේ මම දැන් නම් මම අපි කියන්නේ ටෙක් කතාවට ටකස් එනකොට විනාඩි 15 20 කින්තර ඔක්කොම බට් ටික බල්ල ඉවර කරන්න බලන්න. මම මේ ළඟදී බැලුවා පැය භාගයකට අක්ක බල්ල ඉවර කරන්න බෑ. එච්චරට බඩු ගොඩක් තියෙනවා. සමහරවිට හොයාගන්නත් බැරි ප්‍රමාණයට බඩු තියෙනවා කියන්නේ. මුතුම බඩු ගොඩක් තියෙනවා. දැන් එක එක ಜಾති ගැජමැටික්ස් තියෙනවා පොඩ්ඩක්. ඊළඟ බැලුවා නම් හරි මං හිතන්නේ දවස ගානේ ඒගොල්ලෝ ඇඩ් කරන හෙඩ්ෆෝන් ගත්තත් ඉවරයි. හෙඩ්ෆෝන් කිව්වම මතක් වුණේ මේ අපි ගොනේ මේ වැඩස ගිය සටහන ඉස්සල වැඩසටහනේ අපේ වැඩසටහන ෂෙයා කරපු අයට ඉන්නිය හෙඩ්ෆෝන් එකක් දෙනවා කියලා. මේක ඉතින් දිනුම් කාරු ඇවිල්ලා තින්නේ විකියා. විකියා කියලා ගොත් හැමදාම ටෙක් කතාවල යට බැලුවා නම් පළවෙනි නැත්තම් දෙවෙනි කමෙන්ට් එක තියෙන්නේ විකියාගෙන්. ඉතින් විකියා තමයි මේ පාර හෙඩ්ෆෝන් එක දිනා ගත්තේ.
සමහර ප්‍රෝග්‍රෑම් වල විකියා කමෙන්ට් එක ඇතුළේ තියෙන්නේ.
ඔව් ටෙක් කතාවල ගොඩක් වෙලාවට කමෙන්ට් සම්බෙන්නේ නැහැ. කට්ටිය ගාමල්ලාට බලන්නේ ෆෝන් එකෙන් අහන්නේ ෆෝන් එකේදී කමෙන්ට් දාන්න බෑනේ. මම හිතන්නේ අපේ ගොඩක් කට්ටිය පොඩ්ඩක් අද මේ පාර අපි තවත් ටැග්ගක් දෙනවා මේ Android app එකෙන් අපේ Android app එකෙන් හරි iPhone එකෙන් හරි නැත්නම් iTunes වලින් අහන තමන්ට එක්ක තහන්නේ කොහොමද කියලා info@ekkata.com එකට මේල් ලැද්දා. live අහනවද නැත්නම් iPhone app එකෙන් දහන්නේ ඒ අහන ක්‍රමයේ අහන්නේ කොයි වෙලාවේද බස් එක යනකොටද මොන එකකටද දාන්නේ නැත්නම් live අහනවද ඒ විස්තර ගන්න ඒ අතරේ හොඳ මේල් එක බලලා අපි තවත් ටැග්ග්ක් දෙනවා. ටැග්ග් මොකද්ද කියලා පස්සේ කියන්නේ. යමුද ප්‍රශ්නකට තම්බි.
ඊළඟ ප්‍රශ්නෙක අහලා තියෙනවා යා ළඟ තියෙනවා TP-Link ADSL Wi-Fi router එකක් තියෙනවලු. ඒ Wi-Fi එකට 3 දෙනෙක් සම්බන්ධලා වැඩ කරනවලු. ගොඩක් කාලා රෑට Wi-Fi limited access කියලා වැටලා මේ වැටෙනවලු. මේ router එක off කළා on කරාම හරිනවලු. මේකට මොකද්ද කරන්න ඕන කියලා අහන යා අනේ SLT එකේ ප්‍රශ්නය අහලා තියෙනවා router එකේ ප්‍රශ්න අහලා තියෙනවා.
ඕක 99.9% කියලාට මේ router එකේ ප්‍රශ්නයක්. කොයිද ඇත්තටම ඉන්නේ ගොඩක් කාලා router එක ගොඩක් රත් වුණාම මේ router එකේ connectivity නැතින ඕක මටත් ඔය වගේම වෙලා තිනවා. මං හිතන්නේ මගේ ජීවිතේ කරපු ලොකුම order එක තමයි මම මේ Linksys router එක ගත්ත මේ කුඩා කාලයකට කලින්. මේක warranty දෙපාරක් විතර මම ආවිත් කරා. මම හිතන්නේ Linksys ලගේ තියෙන ලොකුම failure router එක මේක වෙන්නේ ADSL WAG120N. මේකත් ඔය වගේ එකක්. වැඩි කාලයක් වැඩි මේක හතරම හදන්නේ අපි අන්තර්ජාලය ඉන්න කාලය අඩු කරලා. ඒකෙත් ප්‍රශ්නේ ඇත්තම තියෙන්නේ රත් වෙන එක තමයි. ඒකෙත් වයර්ලස් හොවාගෙන නැතු වෙනවා. ඉතින් රවුටර් එක මාරු කරන එක තමයි එක ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් ඕකේ ෆර්ම්වෙයා අප්ඩේට් එකක් දාලා නැත්තම් ෆර්ම්වෙයා අප්ඩේට් එකක් ඉස්සෙල්ලා දාලා බලන්න. ඒක තමයි අපේ රෙකමෙන්ඩේෂන්. ඊට අමතරව අපි ප්‍රිවියු එකක් මෙහෙම මෙයා. නැත්නම් ප්‍රශ්නේ නෝ චම්බි. ප්‍රශ්නේ ගිල්ලෙම නේ.
ඊළඟ ප්‍රශ්නේ කාලා තියෙනවා අර ෆෑන් වොෂින් මැෂින් AC වලින් පාවිච්චි කරන ස්ටාර්ට් කැපැසිටර් වලින් මොකද්ද කරන්න කියලා අහනවා. ඒක නරක් වෙලා තියෙනවා නම් ඒක කොහොමද බලාගන්නේ? මල්ලි මීටර එකකින් ඒක කරගන්න පුළුවන්ද? ඒක
ගොඩක් වෙලාට මෝටර් එකක් ස්ටාර්ට් කරන්න ලොකු පවර් එකක් අවශ්‍යයි. කප්පිකන් රනින් වයින්ඩින් එකක් සහ ස්ටාර්ටිං වයින්ඩින් කියලා දෙකක් තියෙන මෝටර්ස් වල ගොඩක් වෙලාට ඒකෙදි කරන්නේ මෝටර් එක ස්ටාර්ට් කරන්න ඕන හින්දා මෝටර් එක තියෙන පළවෙනි වයින්ඩින් එකෙන් දෙන්න පුළුවන් මැග්නීසියම් පවර් එකට වඩා තවත් වැඩි වෙන ඕන හින්දා දෙවෙනි කොයිල් එකක් දාලා තියෙන මේ කැපසිටර් එක හරහා තෙන්නේ. ඇත්තටම තප්පර කීපයක්දී වයින්ඩින් එකට ලොකු ධාරාවක් ලබා දෙන්න තමයි මේ කැප් එක ඇත්තටම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දුවන්න ගත්තට පස්සේ ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ටාර්ට් කරලා ගන්න ස්පින් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක තමයි කියන්නේ හැමතිස්සෙම ඉන්ඩක්ෂන් මෝටර්ස් එහෙම ස්ටාර්ට් වෙනකොට සාමාන්‍ය මෝටර් එකේ ගහලා දෙන කිලෝවෝල්ට් අපි තමයි බොඩ් 2000 කියලා ස්ටාර්ට් වෙනකොට මේක 4000 කට විතර කිට් වෙන ඩබල් යනවා. ඒකට තමයි අර හැමතිස්සෙම ස්පයික් එකක් එනවා කියලා කියන්නේ. ඔය දැන් ගොඩක් ඔය මැෂිනරි එහෙම කරන්න අය දන්නේ නැති මේ බැලන්ස් කරන්න කැපසිටර් බැංක්ස් දාලා මේ ඕක කරනවා. මොකද මේ ඉන්ඩක්ෂන් වලින් එන ලෝඩ් නිසා. ඉතින් ඕක චෙක් කරන්න නම් ලේසින් වැඩේ තමයි ගොඩක් අය කරන්නේ. දැන් කඩවලින් ගියාම 230 මේකට වයර් දෙක ගහලා ෂෝට් කරලා පෙන්වන එක තමයි කරන්නේ. කැපසිටි එක හොඳයි කියලා ඒක කැප් එකට ඇත්තටම හොඳ නැහැ. වාට ඔයගලන්ට කරන්න පුළුවන්. හැබැයි මේ පරිස්සමෙන් කරන්න ජීවිත හානි ඇස් පුපුරලා ඕව වෙන හානියට අපි කිසිම වගේ කීමක් නැහැ. දන්නේ නැත්නම් දන්න කෙනෙක්ට කියලා කරන්න. කරන්ට් එක ඈත් කරලා දෙන්නක ඈත වයර් එකක් තියලා වයර් එක ගහලා කරන්ට් එක දීලා ඊට පස්සේ ඒකේ අග්‍ර දෙක අල්ලන්න එපා මැරෙනකම් කරන්ට් එක වැඩි. ඒක නිසා හැමදෙස්සෙම පරිස්සමෙන් ඉලෙක්ට්‍රෝ මේ කියන්නේ විශේෂයෙන් විදුලියත් එක්ක වැඩ කරනවා. ඒක බල්බ් එකකට දීලා වැඩ. බල්බ් එකේ පොඩ්ඩක් ටක් ගාලා පත් වෙලා මේ වෙනවා නම් CFL නැහැ මේ ෆ්ලෝ මේ ඉන්කන්ඩෙන්සන් බල්බ් කියන්නේ ඔය නිකන් ෆිලමන්ට් එක තියෙන ඒ බල්බ් එකකට දීලා බලන්න. ගොඩක් වෙලාවට මේක එක්කෝ මේ කැපසිටර් එක නරක් කළාද කියලා බලන ලේසිම ක්‍රමය තමයි මෝටර් එකක් වගේ නะ කරන්ට් එක දිනට ටගලා තින් කරගොහම ස්ටාර්ට් වෙලා කරගෙන යනවා ගොඩා 90ක් වෙලාවට මේ කැප් එක තමයි නරක විශේෂයෙන් ෆෑන් වල එහෙම නම් අනිවාර්යෙන් ඒක තමයි හිතේ තින් කැප් එකක් ගනල් දාන එක තමයි වැඩි මල්ටිමීටර් එකනොත් බලන්න පුළුවන් මල්ටිමීටර් එකේ කැපසිටර් චෙක් කරන ඔප්ෂන් එක තියෙනවා නැත්තම් ඉතින් බලන්න අමාරුයි තරිඳු වහන චැට් රූම් එකේ Wi-Fi එකේ රේන්ජ් එක මොකද්ද? ඒකෙදී Wi-Fi අනුව තීරණය වෙනවා. Wi-Fi N BG එක එක කියලා තියෙනවා. ඒ BG අනුව වෙනස් වෙනවා. ඉතින් N එකක් නම් වෙනස් වෙනවා. N dual channel නම් ආයෙ වෙනස් වෙනවා. MIMO antenna dual antenna තියෙනවා නම් තවත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මීටර් කියන්නේ open area එක නම් මීටර් 100ක් විතර වැඩ කරනවා. open area කියන්නේ බිත්ති මුකුත් නැත්නම් බිත්ති අරමේ obstacle තියෙනවා නම් ඒක සමහරලාට දැන් උදාහරණයක් ගත්තොත් මේ කාමරේ Wi-Fi එකේ ඉඳන් අපේ සමහරලා toilet එක ඇතුළේට Wi-Fi කාර්යයට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා මොකද බිත්ති හරහා Wi-Fi යන්නේ නැහැ මොකද Wi-Fi වැඩ කරන්නේ 2.4 GHz 5 GHz කියන්නේ එන් අලුත්ම එකක් නම් ලංකාවේ මම තාමත් හරියට routers දැකලා නැහැ dual channel 5 GHz band එකේ එතකොට නම් ප්‍රශ්නයක් තියෙනවා මේ ගොඩාක් වෙලාවට frequency එක high වෙන්න බිත්ති හරහා obstacle හරහා යන ප්‍රමාණය එන්නට අඩු වෙනවා ඉතින් ඒක නිසා ඒක හරියටම කියන්න බෑ environment එක තැන අනුව පාවිච්චි කරන router එක අනුව antenna අනුව ඒක වෙනස් වෙනවා
ඊළඟ ප්‍රශ්නය.
ඔව් ඊළඟ ප්‍රශ්නය.
ඊළඟ ප්‍රශ්නෙ ආලා තියෙනවා exam වලයි vamp වල අතර වෙනස්කම් මොනවද කියලා පැහැදිලි කරන්න ඕනේ.
ආ මොකද?
exam සහ vamp අතර.
exam සහ vamp අතර වෙනසක් මම නම් ඇත්තටම එහෙම කියන්න දන්නේ නැහැ. ඕක දෙකෙන්ම ඇත්තටම කරන්නේ දෙගොල්ලක් හදපු එක. exam එකේ vamp එකේ දෙකෙන්ම ඇත්තටම කරන්නේ මේ Apache Linux MySQL පරිගණකයට install කරලා දෙනවා. මම vamp නම් ටිකක් පාවිච්චි කරලා දිනවා. ඇත්තටම මේ මම සාමාන්‍යයෙන් කවදාවත් ඕක පාවිච්චි කරලා අපාච පොයිට් මේ MySQL දාන්නේ නැහැ මොකද මට එහෙම දාගන්න අවශ්‍යතාවයක් කවදාවත් ඇවිල්ලා නැහැ මොකද මට නිකන් දැන් මේ වෙනකොට නිකන් අරක දානට වඩා ඉක්මනට අර ටික දාලා හදා ගන්න තුන අනික මම කැමති අර ඒකේ ඒවැය තියෙන ෆ්‍රීඩම් එකට ඒ කියන්නේ වෙන වෙනම දැම්ම තමන්ට අවශ්‍ය දේට වෙනස්කම් කරගන්න පුළුවන් තමන්ට අවශ්‍ය දේට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් තමන්ට අවශ්‍ය වෙනස්කම් කරගන්න පුළුවන් බෑම්ප් එක්සෑම්ප් වගේ ඒවා ඩෙවලොප්මන්ට් කරන කොටනන් දාගත්තර කමන්නේ මොකද ඩිවලොප් කරන්න ලේසි වෙන්නේ කේක ඉන්ස්ටෝල් කරන්න ඕන නමුත් ඒවැ ඩිවලොප් කරලා පබ්ලිෂ් කරන්න ඒ කියන්නේ පබ්ලිෂ් කරන්න ගියාම එන නැත්නම් ඩිප්ලොයි කරන්න ගියාම ලොකුවට කට්ටිය උදාහරණයක් ගත්තා මම ගොඩක් ඔය වෙබ් ඩිවලොප්මන්ට් කට්ටියත් එක්ක වැඩ කරන ඉඳලා ආනවා දැන් PHP කිව්වම මොනවාද මොඩියුල්ස් පාවිච්චි කරන්නේ වෑම්පල් නම් වැඩ කරන එක තමයි උත්තරේ වෑම්පල් වැඩ කරනවා කියලා කියන්නේ වෑම්පල් ගොඩක් වෙලාවට PHP වල දෙන ඔක්කොම මොඩියුල්ස් වගේ ලෝඩ් කරලා තමයි දෙන්නේ එතකොට සාමාන්‍යයෙන් security පැත්ත ගත්තොත් web එකක් deploy කරන පැත්ත කතා කරත් එහෙම සාමාන්‍යයෙන් හරිම practical theory තමයි apache වල ඉඳලා පාවිච්චි වෙන්නේ නැති කිසිම module එකක් load කරන්න. ඒකට හේතුව තමයි ඒකක vulnerability එකක් තිබ්බොත් ඒකෙන් server එකට හරි application එකට හරි security threat එකක් එනවා. ඊට අමතර ප්‍රශ්නේ තමයි apache වගේ ඒවා පාවිච්චි කරන memory usage එක ගොඩක් අඩුයිනේ. මොකද apache threads පාවිච්චි කරන child මේ start child server start වෙනකොට මේ හැම module එකකම ආයි load වෙනකොට ගොඩක් memory එකක් යනවා, processing power යනවා, අවශ්‍ය නැති දේවල් වලට resources යනවා. ගොඩක් ඒ කියන්නේ ගොඩක් අය traffic intensive sites කරනවා නම් මේ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි. අනවශ්‍ය කිසිම දෙයක් Apache ගත්තත් PHP ගත්තත් install කරන්න ඕනේ. ඉතින් ඒක තමයි පළවෙනියෙන් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම තමන් මිනිමල් ඉන්වර්මන්ට් එක ඩිවලප්මන්ට් කරන කියන්නේ තමන් දන්න මොඩියස් ටික විතරක් දාගෙන ඉන්ස්ටෝල් කරලා ඔක්කොම කපි එක කරලා PHP ලියනකොට තව ෆන්ක්ෂන් එකක් අපි දුමු ග්‍රැෆික් ග්‍රැෆික් එකක් හදන්න ඕනේ GD ලයිබ්‍රරි එක පාවිච්චි කරනවා ඊට පස්සේ අපි දන්නවා මේකට GD ඕනේ කියලා ඒකට GD එක එනේබල් කරගත්තා මේ වගේ වගේ කරගෙන යනකොට ලොකු තමන්ට අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා මේක ඩිප්ලොයිමන්ට් එකක් කරනවා කියන්නේ ඉන්ස්ටෝලේෂන් එකක් කරනවා මට අවශ්‍ය මොනවාද මගේ ඉන්වර්මන්ට් එක මොනවාද මගේ PHP වර්ෂන්ස් මොනවාද දහරනගත බෑම් එක්සැම්පල් එකක් දැම්ම ගොඩක් වෙලාට අලුත්ම තියෙන PHP වර්ෂන්ස් තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. එතකොට සමහරවිට කොහෙන් හරි වෙබ් සර්වර් එකක් අරන් කරන්න ගියාම මේගොල්ලන්ගේ මේ අලුත්ම වර්ෂන්ස් නැහැ. එතකොට සමහරවිට මේ පාවිච්චි කරන මොඩියුල්ස් ඩිෆෝල්ට් එන PHP මොඩියුල්ස් උන් නෙමෙයි. දැන් උදාහරණකට X debug ඒ වගේ ඒවා ඩිෆෝල්ට් සාමාන්‍යයෙන් ඉන්නේ නැවනේ X debug කියන third party libraries ඒ වගේ ඒවා එන්නේත් නැහැ. ඉතින් එතකොට ඩෙවලොප්මන්ට් කරනකොට ලේසි වුණාට ඩිප්ලොයි කරන්න ගියාම ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද ඩිවලපර්ල හැමදෙස්සෙම ඕව ප්‍රශ්න උත්තරේ තමයි දෙන්නේ. ලංකාවේ ගොඩක් සයිට් එක හැක් වුණේ තාණ්ඩේ සයිට් හැක් වුණේ මේ වගේ ප්‍රශ්න නිසා. මුකුත් දන්නේ නැහැ. අර තියෙන ටික ඔක්කොම දාලා ඩිවලොප් කරනවා, වැඩ කරනවා, අතාරිනවා, දානවා. එච්චරයි. ඉතින් එතකොට අර කාටවත් බැක්ට්‍රැක් කරලා කියන්න බෑ මේ ප්‍රශ්න නිසා මේක මෙහෙම වුණා කියලා. ඉතින් හරිම අර කියන්නේ ෆන්ක්ෂනැලිටි වලට වඩා ගොඩක් කරලා බලන තමන් කරන දේ හරිද? මේක සේෆ්ද? විශේෂයෙන් මම දැකලා තියෙන ගොඩක් ඔතෙන්ටිකේෂන් සයිට්ස් එහෙම හදනකොට සමහරවිට කුකි එකක් ඔතෙන්ටිකේෂන් කුකි එකක් සේව් කරනවා. ඒ කුකි එක පර්මිෂන් කොහොමද සෙට් කරන්නේ? කාගේද? කොහොමද? මේක සිකියුර්ද නැහැ. සමහරවිට ලොගින් page එකේදී විතරයි මේ session එක බලන්නේ. ඊට පස්සේ අතුල් page වලදී බලන්නේ. ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න තියෙන සමහරලාට පෝස්ට් එන දැන් උදාහරණකට ෆෝම් එක ෆෝම් එකට එනකොට චෙක් කරනවා මේ ඔතෙන්ටිකේෂන් දීලා ෆෝම් එකේ පෝස්ට් එන තව පේජ් එකට ඒකෙදි බලන්නේ මේ ඩේටා එනකොට මට උනත් දැන් උදාහරණකට මේ SLT එකේ වෙබ් මීට එකේ තියෙන්නේ මේ වෙබ් මීට එක කියලා කියන්නේ අත්‍තරම ADSL අපේ යූසේජ් බලන ඒගොල්ලෝ අත්‍තරම ඔතෙන්ටිකේට් කරන්නේ මේ යූසර් ඉන්නවද කියලා බලන්න විතරයි. ඒ කියන්නේ පළවෙනි ස්ටේජ් එකේදී ඒගොල්ලෝ බලන යූසර් ඉන්නවද කියලා ඒක ඒගොල්ලෝ යටට හිඩන් වේරියබල් එකකට ෆෝම් එකට දානවා. ඊළඟට ඒගොල්ලන්ගේ අනේ view එකට, ඒ කියන්නේ ඇත්තටම data බලන්න ඕනේ view එකේදී ඒගොල්ලෝ ඇත්තටම ගෙන්න ගන්නේ මේ log වෙලා ඉන්නවද කියලා බලන එකවත් කිසිම දෙයක් නෙමෙයි මේ phone number. දැන් කාට හරි ඕන නම් firebug වගේ එකක් දාලා උනා ෆෝම් එකට වෙන කාගේ හරි number එකක් දාලා post කරොත් එහෙම ඒ මනුස්සයාගේ data ටික පේනවා. ඉතින් data usage එකෙන් ඇත්තටම privacy ප්‍රයිවසි ප්‍රශ්නයක් තිබ්බට ඉතින් ඇත්තටම ලොකුවට හාම් එකක් නැති ඉන්න ඇත්තටම මේ එක ගැන හිතන්න දෙයක් අමාරුයි. නමුත් යටින් එක ඩිවලොප් බයි කියලා දාදී ලංකාවේ පිළිගත් සමාගමක නමක් තමයි. මම දන්නේ නැහැ ඒක ඊට පස්සේ සෙටින්ගින් වෙනස් කම් මොන හරි කරලාද කියලා. ඉතින් මම දන්නේ ලංකාවේ ලොකුම IT සමාගමේ නම තමයි යටින් දාලා මම දන්නේ මේක බලන්නයි දන්නවනම් දන්නේ නැති කොමකට සමාගම කියලා. ඉතින් ඒ වගේ එච්චරටම මේ අවුල් දෙකින් එක තමයි. ඒ කියන්නේ ඒක ඇත්තටම මේ කරන මිස්ටේක්ස්. ඒ කියන්නේ ඩිවලොපර්ලා ඒ වෙලාවට ඒක ෆන්ක්ෂනැලිටි ගැන හිතුවට සිකියුරිටි පැත්තෙන් කිසිම දෙයක් හොයලා බලලා නැහැ. සාමාන්‍ය දේවල්. මේ ළඟදී එක්කෙනෙක් ඒ දාලා තිබ්බ SLT එකේ දාලා තියෙන මේ Tomcat server එකේ default password admin එක තියෙන admin කියලා. නෑ ඒ කියන්නේ මම මේ අපහාසයක් කරනනේ. මම කියන්නේ ඩිවලොපර්ගේ ජොබ් එක තමයි ෆන්ක්ෂනලිටි එකක් හදන්න. මොකද මේ මනුස්සයා පුෂ් කරන මේක කරන්න කියලා ගොඩක් වෙලාට කරනවා. නමුත් දීර්ඝ කාලීනව බලනකොට මේවා තමයි අන්තිමට ප්‍රශ්න වෙන අනිත් පැත්තට එන්නේ. يعني ගොඩක් වෙලාට දෙපැත්තක් බලන්න. මොකද CTO ලා වගේ කම්පැනි වල ඉන්නේ. මේවා ගැන හොයලා බලන්න තමයි. يعني ටෙක්නොලොජි එකක් ගැන හොයනකොට කොහොමද ඔතෙන්ටිකේෂන්ස් වැඩ කරන්නේ? කොහොමද ඇත්තටම මේක ප්‍රොටෙක්ට් කරන්නේ? ගොඩක් වෙලාට මම දන්න ගොඩාක් හැමෝගෙම අවශ්‍යතාවය නැහැ ෆන්ක්ෂනලිටි හදාගන්න එක මිසක් සිකියුරිටි කන්න එක පස්සේ කරමු කියලා තමයි ගොඩක් අය කරන්නේ. සමහර අය දැන් ගොඩක් ටූල්ස් එහෙම තියෙනවනේ ඔයගේ දේවල් කරලා බලන්න මේක හැක් කරන්න පුළුවන්. ඒ වගේ ඒවා පාවිච්චි කරන්නේත් නැහැ. ඒක නිසා ඩිවලොපර් කෙනෙක් හිටියන මම නම් කියන මේක ඩිවලොපර් කරන කවුරු හරි අහනොත් හැමදෙස්සම තමන් පාවිච්චි කරන්නේ මොනවද? දැන් උදාහරණයක්ද .NET වගේ මොන හරි ඩිවලොප්මන්ට් එකක් කරනවා .NET වල මොන කැලේද පාවිච්චි කරන්නේ? මොනවාද අපි පාවිච්චි කරන මුළු .NET framework එක මේකට අවශ්‍ය නැත්නම් මොන libraries අපි use කරේ? මොනවාගේ function ද පාවිච්චි කරේ කියලා දැනගෙන ඉන්නවා නම් ගොඩාක් වටිනවා. මොකද මොනවා හරි ප්‍රශ්නයක් අහාම backtrack කරන්න, deploy කරන්න වගේ දේවල් කරන්න ගොඩාක් මම හිතන්නේ වටිනවා. ඉතින් විශේෂයෙන් PHP දැන් ගොඩක් PHP ප්‍රසිද්ධයි, MySQL ප්‍රසිද්ධයි, ඒ වගේ දේවල්. ඊළඟට කීයෙන් කී දෙනාද MySQL query optimization එකක් කරන්නේ? සමහරවිට ගොඩක් අය හිතන බලන් query එකක් ලිව්වා දැන් data ටික එනවා කියලා. නමුත් ලොකු programs කරනකොට සමහරවිට query එකේ එක logic එකක් හින්දා විනාඩියක් යනකින් යනි 10ක් යන ඉඳ තියෙනවා. මොකද data ගන්න, කියවන්න, ලියන්න ගියාම මේ වගේ දේවල් පොඩ්ඩක් මොකද MySQL ෆංක්ෂන්ස් එකක් තියෙන ෆංක්ෂන්ස් එන එක query එකක් execute වෙන කොච්චර time එකක් ගියාද tools දින queries optimize කරන්න. ඊට පස්සේ MySQL optimize කරන්න පුළුවන්. MySQL optimize කරන්න පුළුවන් කියන්නේ අපි පාවිච්චි කරන tables මොනවාද? අපි flat tables පාවිච්චි කරනවද? InnoDB පාවිච්චි කරනවද? එතකොට මෙයා index කරනවද? එතකොට cache කොච්චරක් තියාගන්න table caching කොච්චරක් කරනවද? read write time අඩු කරන්න මොනවාද වැඩියෙන් පාවිච්චි කරන table ඒව cache වෙන දෙනවද අපි MySQL එකට කොච්චර memory පාවිච්චි කරන දෙනවද කොච්චර hard disk එකේ IO අඩු කරගන්න ඕනේද ඒ වගේ දේවල් නะ ගොඩක් අය ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ developer කෙනෙක් ඕ වගේ දේවල් උත් දැනන් ඉන්නවා නම් ඒව ගැන පොඩ්ඩක් හොයලා බලනවා නම් මම හිතන්නේ තමන්ගේ අනාගතයටත් හොඳයි. ඒ කරන දේ තමන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් දේවල් ඉතින් ඉන්ටර්නෙට් එකේ දැන් හොයලා බලන අපි ඉගෙන ගත්ත කාලේ වගේ නෙමෙයි ඕනම දෙයක් වගේ තියෙනවනේ. ඉතින් ඒක නිසා මම නම් කියන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලන්න කියලා. චැට් එකේ ප්‍රශ්නයක් බැලුවෙත් නැහැ. මං හිතන්නේ නමක් නැති කෙනෙක් අහන ට්‍රාන්ස්ෆර් ගැන ලොකු විස්තරයක්. මම හිතන්නේ ට්‍රාන්ස්ෆර් ගැන ලොකු විස්තරයක් අපි Arduino පළවෙනි මං කරපු වීඩියෝ එකේ දුක ට්‍රාන්ස්ෆර් වැඩ කරන හැටි කිව්වා. තරිඳුආරණ පපි ලිනක්ස් කියන්නේ මොකක්ද කියලා. පපි ලිනක්ස් කියන්නේ බලු ලිනක්ස්. බලුනේ බලු පැටවුනේ පපි කියන්නේ. බලු පැටවු කියන්නේ. බලු පැටවු ලිනක්ස් කියලා කියන්නේ ඇත්තටම පුළුවන් තරම් පුංචි කරලා ෆ්ලොපි ඩිස්ක් එකකට දාන්න පුළුවන් ගන්නට හදපු ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් නැත්නම් මේ පපි ලිනක්ස් කියලා කියන්නේ දැන් නම් ඇත්තටම ෆ්ලොපි එකට දාන්න බෑ. ඩෑන්ස් මෝල් ලිනක්ස් කියලා එකක් තිබ්බේ. ඒ වගේම ෆ්ලොපි එකට දාන්න දැන් නම් පොඩි මෙගාබයිට් 20 ගණන් වලට විතර අඩු වෙලා තියෙන්නේ ඉන්සලේෂන් එක. ඉතින් ඒක පාවිච්චි කරන්න ගොඩාක් රිසෝර්සස් අඩු, ගොඩාක් ෆන්ක්ෂනලිටි අවශ්‍ය නැති බේසික් OS එකක් ලෝඩ් කරගන්න ඒවට තමයි පපි ලිනක්ස් වගේ පාවිච්චි කරන්නේ. USB එකකට උනත් දාගෙන යන්න පුළුවන්. රොබින් හුඩ් ඩානා හමාචිගේ නෙට්වර්ක් හදන එක සාර්ථකද? ඒක නැතුව වෙන ඔප්ෂන් තියෙනවා. හමාචි මම හිතන්නේ VPN ගැන කතා කරන්නේ. ගේමින් කරන්න ගොඩක් පාවිච්චි කරන හමාචි LAN එකක් හදලා VPN වගේ වැඩ කරන්නේ. නමුත් මෙහෙමයි, සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් කම්පියුටර් දෙකක් අතර අපි හිතමු අපේ database server එකක් තියෙනවා කොහේ හරි තැනක. ඒ database server එක ඇප්ලිකේෂන් එක තව machine 3 4ක ඕන නම් හමාචි පොඩි නෙට්වර්ක් එකක් දාලා ඔය අතරේ communication කරන්න පුළුවන්. ගොඩාක් ලැග් තියෙනවා. ලැග් තියෙනවා කියලා කියන්නේ හමාචි සර්වර්ස් වලට ගිහිල්ලා අර වටේ දාලා තමයි එන්නේ. නමුත් ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. නමුත් ඒක සිකියුරිටි පැත්තෙන් ගත්තොත්, රිලයබිලිටි පැත්තෙන් ගත්තොත් ඉතින් හොඳ VPN එකක් තියෙන තරම් සොලියුෂන් එකක් නෙමෙයි. නමුත් ෆන්ක්ෂනැලිටි වශයෙන් වැඩේ කරගන්න ඇති. අපි යමුනේ තව ප්‍රශ්න සම්ලි.
කලින් අර කාර් සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තිබ්බානේ.
ඔව්.
එයා කියලා දෙනවා ඒ කාර් එක Kia Rio එකක්ලු රෙජිස්ටර් කරලා තියෙන 2006 ලු. එතන නම්බර KC ලු අවිලා තියෙන්නේ. එන්ජින් කැපසිටි 1300 ලු. මේ කාර් එකේ ප්‍රයිස් එක කොහොම වගේද වගේ කියලා අහලා දෙනවා. ඒ වුණ කාර් එක ගැන කොහොමද කියලා අහලා දෙනවා.
හා මෙහෙමයි ඉතින් කතාව. මම නම් ගන්නෙ නෑ. ඒකට හේතු ගොඩක් තියෙනවා. තාමත් Kia ඔය Rio ඒ වගේ කාර් වලට 2002 ඒ වගේ ආපු වලට කැලි ගොඩක් අඩුයි. සෙන්සර් එකක් ගියොත් හොයාගන්න නැහැ. ඒවැ ගොඩක් සෙන්සර්ස් ප්‍රශ්නේ වගේ වයිනවා. කිලෝමීටර් ලක්ෂේ පැනලා නම් ගොඩක් වෙලට එන්ජින් ටිකක් මේ අත පැත්තේ තියෙනවා. නමුත් අර ප්‍රශ්නෙලා තියෙන්නේ ඒ ගෙවන මුදලට හම් වෙන ෆීචර්ස් ගොඩක් හම් වෙන පාවර් මිරර්, පාවර් ෂට්, අරවාද මේවද ඔක්කොම ලෙදර් සීට් ඒවා මේවා කතන්දර ටික තියෙනවා. නමුත් අර පරණ වාහනයක් ගන්නවා නම් මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි එක්කෝ ජපාන් වාහනයක් ගන්න, එක්කෝ යුරෝපියන් වාහනයක් ගන්න. හැබැයි යුරෝපියන් වාහනයක් ගත්තත් ඉතින් අර කෑලි ප්‍රශ්න නම් ටිකක් තියෙනවා. මොකද හොයා ගන්න නැහැ. මගේ නම් රෙකමෙන්ඩේෂන් එක නෑ පරණ වාහනයක් නම් ජපාන් වාහනයක් ගන්න. ඒත් අර මම දන්න පෞද්ගලික දකින්න තමයි ඔය A100 110 ඒ වගේ වණන් Toyota එකක් ගන්න එපා. මොකද ඒ වගේ ආයු කාලය කියනවා කුඩා පරණ වාහනයකට තව සාමාන්‍යයෙන් දැන් කාර් එකක් ගන්නකොට අනිවාර්යෙන් අවුරුදු 10කට අඩු try එකක් දෙන අවුරුදු 10කට life time එකට වඩා අඩු එකක් ගන්න. මොකද කාර් පරිණන ඉතින් ලෙඩේ නතර තිය ප්‍රමාණය වැඩි විශේෂයෙන් ඔය හෝස් රබර් බුෂ් අරවා මේවා තමයි ගොඩාක් වෙලාට ඔය ඩිටීරියට් වෙලා අවුල් වෙලා ඉන්නේ. ඉතින් මගේ පෞද්ගලික රෙකමෙන්ඩේෂන් එක තමයි Rio වගේ එකක් ගන්න එපා කියන්නේ. ඒකට තව හේතු තමයි බොඩි පැනල් මා එතකොට ඔය දොරවල් ඒ වගේ දේවල් මොනාරි හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා ඩැමේජ් වුණොත් හොයා ගන්න අමාරුයි. කෑලි අඩුයි. එහෙම නැත්නම් රිකන්ඩිෂන් පාර්ට්ස් වෙනවා නම් ගොඩාක් අමාරුයි. ඉතින් හොයා ගන්න නැහැ. ඉතින් ඒ රේන්ජ් එකට යනවා නම් ඊට වඩා හොඳයි සාමාන්‍යයෙන් 2002 වගේ නනේ P15 වගේ කාර් එකකට අමාරු වෙනවා නම් මගේ රෙකමෙන්ඩේෂන් එක නම් එමයයි. කියන්නේ මගේ අදහස මොකද මාකට් එකක් තියෙනවා මිකුණ ගන්නත් පුළුවන් කාර් එකක් හොඳයි වගේ 2002 ඉතින් එකක් ගන්න ටිකක් ලක්ෂ 25ට එහා පැත්තට ඉතර යන්න වෙයි ඒ වුණාට පුළුවන් මේ මොකද මං හිතන්නේ රියෝ එකක් නම් දැන් 14ක් 13ක් විතර වගේ තමයි යන්නේ මං කියන්නේ ඉතින් ඔය පාර දුවන්නේ නැහැ කියලා පාර ගියාම මේ පරණ කාර් දුවනවානේ කොහොම හරි ඒ වුණාට ඉතින් විඳින්න තියෙන දුක වැඩි එක තමයි ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මට කලින් වාහනේ තිබ්බේ B14 එක සනීත මම දන්නේ නැහැ පෙට්ටි කඩේ ගිහිල්ලා ගෑරේජ් එක නැවත්තුවත් ඔක්කොම කැලේ ටික තියෙනවා ඒ කියන්නේ කිසි අතර මේක ගැන දුක් වෙන දෙයක් නැහැ ඒ කියන්නේ දැන් උදාහරණ ගත්තොත් එක සැරයක් රේඩීට වෑන් එක ගිහලා ඉරිදා දවසක් ඉරිදා නේ ඉරිදා පෝය දෙකම හැමතැනම කඩලා පොඩි ගෑරේජ් එකක් කරලා තිබ්බා රේඩීටර් ෆෑන් එකක් ආ උසන් ගිහින් ගන්න නැහැ ඒ වගේ ඉතින් ඒක නිසා අර විඳින්න දෙන දුකසහ කෑලිවල කොස්ටික් ගොඩක් අඩු. මේ ළඟදී මගේ යාළුවෙක් B15 එක. මේ බික් අය සුපර් සැලුන් එක. CV joint එකක් දාන්නවල මේ මයින් එක ටිකක් විතරද මං කොහ මචං 7000ක් ඇතිපන් CV එකක් මේ කියලා. ආ ගිහිල්ලා ඉතින් අපි දැන් ඊට පස්සේ ගියා. ගිහිල්ලා පිළියන්දල බැල. ආ පිළියන්දල මේ කොළඹත් ඇහෙලානේ. අස 2500. ඉතින් අන්න ඒකයි. ඒ කියන්නේ අර ජපන් වාහන ගොඩක් අය ගන්න කියලා කියන්නේ සමහරවල් මම නම් ඔට වට කියලා ගොහම මට මරුවත් එපා වගේ ලෙවල් එක තමයි තියෙන්නේ. නමුත් අර කන්වීනියන්සි කියන එක ගොඩක් වෙලාවට තියෙන ගැරේජ් වල ගියාම බාස්ලා දන්නවා. ඒ කියන්නේ බාස් ගලවලා දිනවා. ඒක අර හතරක්වත් ඒක නිසා අපේකින් ඉගෙන ගන්න නැහැ බාස් ගොඩක් වෙලා. දැන් කොරියන් වාහනෙන් ගියාම කරන්නේ භාගයට භාගයක් බාස් ඉගෙන ගන්නවා. ඒක තමයි වෙන්නේ. ඇත්ත කතාව කතා කරොත් නම් බාස් ඉගෙන ගන්නවා. ඉතින් ඒක නිසා මගේ නම් රෙකමෙන්ඩේෂන් එක තමයි පරණ කාර්යයක් ගන්න ජපන් කාර්යයක් ගන්න ඒකයි අර මං කලින් කිව්වා වගේ දැන් උදාහරණයක් ගත්තොත් ඔය කියා මං කිව්වේ දැන් මේ තියනවා කියලා සොරෙන්ට වරම ටික කාලයක් යන සද්ද පාද දෙනවා බ්‍රේක් පෑඩ් දෙනවා අරව යනවා මේවා ගන්නවා ඊට පස්සේ දැන් ඔය සැන්යොන් කතා කරත ඔය එක්ස්ටර්නල් අරම ටර්බෝ හෝස් පයින්නවා අරව මෙයා වෙනවා කෑලි හැලෙනවා ගෑස් දෙනවා ඇතුළ සද්දයි ඉතින් ඒ වගේ නිසා අර මිලත් එක්ක බලනකොට ඉතින් අරින් දෙයක් තුනක් ගත්තහින් ජපන් වාහනයක් කරනවා. ඒ වුණාට අර රිලයබිලිටි එක ගත්තොත් ඉතින් ඇත්තම කොහොම කතා කරත් ඉතින් ජපන් බඩු හොඳයි කියන එක පිළිගන්නේ නැහැ. උදාහරණ ගත්තොත් ජපන්ම බඩු වුණත් ටොයෝටා කොරොල්ලා 141 එක සහ ඇක්සියෝ එක ගත්තොත් ඇක්සියෝ කියන්නේ ඩොමෙස්ටික් ගහන මොඩල් එක. 141 කියන්නේ මේ අපිට විකුණන්න ගහන එක. 141 එක චාටර් එකනේ පෙට්‍රල් කරන්නේ නැහැ. ඒක හරියට හොඳත් නැහැ. අදින්නේ නැහැ. ඉතින් ඒ එක බලනකොට ඇක්සියෝ එක හොඳයි. සේ ගන්න ඩොමෙස්ටික් මාකට් එකට ගහන එක මේ පෙට්‍රල් තුන්දරට ගන්න කාර් ගත්තද ඒ වගේ තමයි ඉතින් ජපන් වාහනයක් ගන්න ගන්නේ අරයාගේ මාකට් රේන්ජ් එකට හැබැයි යාට හොන්ඩා සිවික් වගේ එකක් ගන්න පුළුවන් මේ හොන්ඩා සිවික් ESET එක ගොඩක් වෙලාට ගන්න බලන්න ESET කියන්නේ ඇත්තටම ඩොමෙස්ටික් එකක් නෙමෙයි සිංගප්පූර් මාකට් එකට ගන්න ගා ලෙදර් සීට් ඔක්කොමත් එක්ක ඔය ඒක එකක් ගන්න බලන්න 26කට 25කට අතර වැඩුව. තවත් තවුවොත් 2012 වගේ හොයන්න පුළුවන් 23 වගේ මාකට් එකට කැලේ තියෙන ප්‍රශ්නයක් නේ. හොඳයි වහන්නේ. ඒ වගේ එකක් ගන්න මම නම් මම ජම්ලි ගත්තා මේ පර්ජ් එකක් ගන්න එක හොඳ වෙයි ඕකක් ගන්නවට නම් මම නම් ගියා එකක් ගන්නවට. නෑ විහිළු නෙමෙයි. ඉතින් ඇත්තටම මේ ඒක හොඳයි අරකට වඩා රිලයබිලිටි පැත්තෙන් ගත්තා සේෆ්ටි ගත්තා. ඒ වගේ දේවල් වලින් ගත්තා. DPI ගැන කියනවා DPI කියලා කියන්නේ dot pitch per inch අඟලක් ඇතුළත තියෙන dot ප්‍රමාණය. එතකොට DPI වැඩි වෙන්නේ resolution එක. මේ resolution එක වැඩි කියන්නේ මවුස් එකක් වගේ එකක DPI නම් අපි මවුස් එක මූව් කරනකොට ඒක තියෙන sensitivity එක. පොඩ්ඩක් කරත් DPI වැඩි නිසා කම්පියුටර් තේරෙන මේක මූව් කරා. DPI අඩු වෙන වෙලා තියෙන. දැන් උදාහරණකට මේ බෝල දෙකක් මේ සයිස් බෝල දෙකක් අතර අද මේ එක බෝලයක් මේක පික්සල් එකක් මේ පික්සල් එක මෙහෙ මවුස් එක මෙතනින්නම් මෙතෙන්ට යනකම් මවුස් එකට මේක එක තැන මේ මූවමන්ට් එක මවුස් එකට දේරෙන්නේ නමුත් මම මේක පොඩි කරන්න මගේ මූවමන්ට් එක වෙනස දේරනවා චූටි වෙනසක් වුණත් මේක මං එලියට යනවා කියලා තේරෙනවා ඉතින් පොඩි පික්සල් වැඩි වෙන මූවමන්ට් එක ට්‍රැක් කරන්න තියෙන හැකියාව වැඩි පික්සල් ලොකු වෙන්න මූවමන්ට් එක ට්‍රැක් කරන්න තියෙන හැකියාව අඩු ඉතින් DPI වැඩි වෙන මවුස් එක හොඳයි
ගේම්ස් කරන කට්ටියක් DPI
ගොඩක් වෙලාවට ගේම්ස් කරන කට්ටිය තමයි ඕනේ මොකද අර ඇහැ ක්ලික් කරොත් එකක් නහය ක්ලික් කරොත් තව එකක් වගේ ඉන්න අර පොඩි මූවමන්ට් එකක් වටිනවා නරියාන iPhone 4S OS අප්ඩේට් කරද්දි බේස් බෑන්ඩ් එක ගැලපෙනවද කියලා බලන්නේ කොහොමද මේම iPhone OS එකට රිලීස් කරන්නයි iPhone 4S එකට එනවා නම් බේස් බෑන්ඩ් එක ඉතින් මැච් එකක් බලන්න දෙයක් නැහැ බේස් බෑන්ඩ් එක වැඩේ නැහැ හැබැයි LTE version එකයි GSM version එක මාරු කරගත්තොත් නම් අලගෝනිය සාමාන්‍යයෙන් දාන්න බැරි වෙනවා iTunes වලින් ඉතින් වාට එච්චර හිතන්න දෙයක් නැහැ. iTunes වලින් අප්ඩේට් කරන අප්ඩේට් කියලා ගහවම ඉන්ස්ටෝල් එක ඔය ජේල් බ්‍රේක් කරපු එකක් නම් තමයි ඉතින් ඔය ඔක්කොම දුක් විඳින්නේ. iPhone ගන්නවනම් අඩු ගානේ අන්ලොක් කරපු එකක් ගන්න. අන්ලොක් කරපු එක කියන්නේ ෆැක්ටරි අන්ලොක් කියන වර්ෂන් එකක් ගන්න. ඉතින් ඒක තමයි මං හිතන්නේ හොඳම කතාව. නැත්තම් ඕවගේ දුක් විඳින්නේ අයියෝ මේක OS එක දාන්න ගියාම දැන් මේක ජේල් බ්‍රේක් වෙයිද? කල්ද ජේල් බ්‍රේක් එක. දැන් ඉතින් 6.3 දාගත්තොත් එහෙම ජේල් බ්‍රේක් කරන්න බෑ. මොකද කියන්නේ? අයියෝ දැන් ඉතින් මේක මොකද කරන්නේ? මම අපිට අප්ඩේට් එකක් දුන්නා මට බේස් බෑන්ඩ් එක දාන්න ඕනේ. කීයේ දුක් විඳින්නේ. ඒක නිසා iPhone ගන්න ඕන නම් iPhone වලට ආස නම් ෆැක්ටරි අන්ලොක් එක ගන්න කිසි දුකක් නැහැ. එතකොට iTunes වලින් අප්ඩේට් කරා ෆෝන් එක අවුල් නම් ආයි රීස්ටෝර් එකක් දැම්මා ඕන කෙහෙල් මලක් කරා. කිසි කරදරයක් නැහැ. අර ග්‍රේවි සිම්ද හොයන්නයි මේක හොයන්නයි බේස් බෑන්ඩ් එක හොයන්නයි iPad එකේ බේස් බෑන්ඩ් එක මේකට දාන්නයි මේකේ බේස් බෑන්ඩ් එකකට දාන්නයි GPS වැඩ කරන්න තියෙන්නේ. අර ඒ ප්‍රශ්නේ ඉතින් නිකන් දුන්නත් මම නම් කියන්නේ අන්ලොක් ජේල් බ්‍රේක් කරපු ඒක ජේල් බ්‍රේක් කියන්නේ අතන අන්ලොක් කරපු iPhones නම් ගන්න එපා. ඒක මහා කරදරයක්. දැන් උදාහරණ ගත්තොත් අපි ටෙක් කතාන එක මල්ලි කෙනෙක් iPhone එකක් ගෙනල්ලා දැන් අපි දන්නවා අරාබිය පැත්තේ මේ FaceTime මෙහෙම disable. එයා අන්ලොක් ෆෝන් එකක් ගෙනාවේ. නමුත් ඒ Apple ලයිට් එක කරනවා මේක මේ රටන දීප් ෆෝන් එකක් කියලා. එතකොට එයාට FaceTime එන්නේ නැහැ. ඊයා එතකොට jail break කළා. අරමයා කරනවානේ Android ෆෝන් එකක් ගන්න ඕයි එක මගුලක්වත් නැහැ. දැන් උදාහරණ ගත්තොත් එහෙනම් අපි හිතමු මම ගත්ත Nexus Galaxy Nexus එක මගේ තියෙන අටමගලයක් ගත්තා. මේක lock ෆෝන් එකක්. මං ගියා developer.google.com Nexus එකේ factory ROM එක download කරා. Google ළම දෙනවා මේක unlock කරන්න එක KDP දැම්ම ADP OEM unlock කියලා ගැහුවා unlock කරා ROM එක දැම්මා මගේ ෆෝන් එක factory මේක ඇමරිකාවේද release වෙන්නේ මේක locked ද මේක bugged ද කිසි කතාවක් නැහැ factory එකෙන් ගෙනාවගේ ෆෝන් එක තියෙනවා අන්න මේක Android හොඳයි කියන්නේ ඒකට හේතුව තමයි අපිට Apple ලා වගේ වද දෙන්නේ නැහැ කියලා කියන අපේ තියෙන movement restriction එකක් නැහැ උදාහරණයක් ගත්තොත් මට මේ UI එක ඇදෙන උදාහරණයක් ගත්තොත් මේ screen එක ඇදෙන මම Facebook Home දාගන්න. එතන මේ ඔක්කොම වෙනස් වෙලා Facebook Home වැඩ කරනවා. ඊට පස්සේ කතා කරමු මම ලොන්චර් එකක් ඇතයි. මට මේ වගේ interface එකක් හරියන්නේ නැහැ. මට මේක Apple වගේ යන එකක් ඕන ලොන්චර් එකක් ඕන. මේක Windows 8 කරන්න ඕන. Windows 8 ලොන්චර් එකක් ඕන. දැන් මේකට හේතුව තමයි Android වල හැම එකම ෆෝන් එක ගත්තොත්, lock screen එක ගත්තොත්, front screen එක ගත්තොත්, මේ app එකේ ගත්තොත් මේ හැම එකම application එක. එතකොට මේ ඕනම application එකක් replace කරන්න පුළුවන්. ඒ රිප්ලේස් කරාම මේ ෆෝන් එකේ මේ විදිහට කස්ටමයිස් කරනවා. ඒක තමයි දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් Galaxy S3 එකක් වගේ පාවිච්චි කරලා Nexus Galaxy Nexus එකක් අතර ගත්තොත් එහෙනම් දෙක සම්පූර්ණයෙන් වෙනස්. ඒකට හේතුව තමයි අරගොල්ල Android එක Samsung ලා තනි කර කස්ටමයිස් කරලා තියෙන්නේ. ඒ වගේ ඒ ෆ්‍රීඩම් එක තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔය ප්‍රශ්නේ මිදෙන්න තමයි Android පාවිච්චි කරන්න කියලා කියන්නේ. iPhone ඉතින් ආසයි ඉන්නවා. ඉතින් ඒකට මුකුත් කියන්න බෑ. ඒක තමන්ගේ අවසාන තමන්ගේ සල්ලිනේ. නමුත් ගන්නකොට පුළුවන් නම් ෆැක්ටරි අන්ලොක් ෆෝන් එකක් බලලා හොඳට හොයලා ගන්න. නැත්නම් ඒක පස්සට හරි කරදරයි. මොකද දැනට අලුත්ම iOS version එකට jail break එක release කරන්න නැහැ කියලා ඉන්නවා. මොකද jail break කරන community එක බලන් ඉන්නවා iOS 7 වෙනකම්. මොකද ඒගොල්ලන් ඒ vulnerability එක 7 වලට තියෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි. නැත්නම් 7 වල තිබ්බ නැත්නම් ඒගොල්ලෝ කලින් release කරත් එමේ Apple ලා fix කරත් එමේ ඒකට ආයෙ එකක් හොයන්න වෙන නිසා ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා 7 වෙනකම් බලන් ඉන්නවා. ඒ නිසා ඕගොල්ලන්ට ගොඩක් කල් බලන් ඉන්න. ඒ නිසා මගේ නම් recommendation එක අර වගේ දෙයක් කරන්න කියලා. ලොකුම ප්‍රශ්න තමයි ඉතින් ඇත්ත. Android එක සිංහල බලන්න බෑ. නෑ නමුත් Samsung ලගේ range එකේ phones ලංකාවට සහ Asian region එකට ගහන්න මේ සිංහල built in තියෙනවා. නමුත් chat එකේ කියන එක නෑ ප්‍රශ්න 2.3.4 ලා ඔව් සිංහල නෑ මගේ blog එකට ගියොත් එහෙම root කරලා font එකක් දාලා කැතට සිංහල බලා ගන්න හැටි තියෙනවා නමුත් සාර්ථක වෙන්නේ නෙමෙයි. කසුන් නාන කාලින් අය කොහොමද lock phone ආ නෑ නෑ මං ගෙන phone එකක් ගන්න lock එකක් මේක Google login ගත්ත phone එකක් එහෙම lock කරලා ගත්ත එකක් නෙමෙයි. හරි ප්‍රශ්න ගේම නීචම්ලි මොකද ප්‍රශ්න
ඔන්න CR එක හොඳයි කියලා අහලා තියෙනවා
තෙල් කරන්න. ඒක තමයි ප්‍රශ්නේ. මේ කාලේ ලොකුම ප්‍රශ්නේ වාහනේ උදයි දෙන්නේ කියන්නේ පෙට්‍රල් ලීටරයට කොච්චරක් වැඩ ගන්නවද කියලා. වෙන ගැටලුවක් නැහැ. ඉතින් පෙට්‍රල් ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඉතින්.
ඊළඟ ප්‍රශ්නේ යන්න අපි.
ඔව් ඊළඟ ප්‍රශ්නේ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා. එයා කම්පියුටර් එක ඩුවල් බූට් කරලා තියෙනවා වින්ඩෝස් එකේ බොන්ඩුවේ දාලා දෙකේම ටයිම් සෝන් එක හරියට හදලාලු තියෙන්නේ. ටයිම් එක ඔටෝ අප්ඩේට් වෙන හදලා දාලාලු තියෙන්නේ. එකපාරක් වින්ඩෝස් වෙන ලොග් ගලා ආයි බොන්ඩු වල ලොග් ගලා බලන වෙලාවට දෙයට පේනවලු.
ඔව් ඒකට හේතුව තමයි උබුන්තු වල ඔප්ෂන් එකක් තියෙනවා හાર્ඩ්වෙයාර් ක්ලොක් සෙට් UTC කියලා. ඒ ටික් එක අයින් කරන්න. ඒක ලොක් සටිං සල තියෙන UTC ටයිම් එක නෙමේනවා ඇත්තන ටයිම් එක සෙට් කල තිනවා ලංකානගන්න ශ්‍රී ජයවර්ධන පුර කියන එකටන එක නිසා බුන්තුවලට විඩෝසල කිසි දෙයක් කරන්න විඩෝසල දන්න බුන්තුවලට ලොග් ගල UTC එකට සෙට් කල තින කියන ටික් එකයින් කල්ලා හරි වෙලා හදල සේව කල රිබුට් ඇදදාල බලන හරි පිස්සු පුසගවානන කිරි පැකට්කට කිලෝමට විස්සත් දුනන් යකෝ පෙටරල්ලට වඩා ගන්න කිරී නරි හම ක්ස්කෝට් කම්පියටවල දාන පරන්න බෑ ඇල් ඩිවලප් කරන්න නඕනේ එකට ඇල් කම්පියුට එකක් අවශ්‍යයි තැන් කට්ටියක් කියන පුළන් නෑ මට මේක හැකින් ටොස්්චක් කදලා කරන්න පුළන් කියලා පුළුවන් ලිමිටඩ් එකට හේතු තමයි එක්ස්කෝට් දාලා ඩිවලප්මට කරන්න අනිවාරෙන් ඔක්කොම සයිස් පක්ටික ඒගොල්ලන්න එකන පැචස්ටික පැච් දානගයම හරියට හැකින් ටොස්්ක සමාලටිකර වෙන්න පුළන් වැඩන කරන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්නයන්න පුළුව iOS දෙවලප් කරන්න ඉගෙන ගන්න ආසනන් හොඳම සහ මම රෙකමෙන්ට් කරන දේ තමයි මැක් මිනි එකක් ගන්න සාමාන්‍ය මිල 82000ක් විතර වෙනවා කම්පියුටර් ගන්න එකත් එක සමාන කරොත් එහෙම ඉතින් එක ළඟ එක ළඟ වගේ නේ i5 වගේ 4GB RAM එකක් ගන්න පුළුවන් තා රුපියල් 6000ක් විතර වියදම් කරගත්තොත් 8GB කරගන්න පුළුවන් ඊට පස්සේ ඩොලර් 99 කවුරුද දීලා Apple ලගේ developer account එකක් ගන්න පුළුවන් ඊට පස්සේ ඉතින් develop කරන්න පුළුවන් ඒකත් අපේ Apple ආදරයට තමයි වෙන කරලා දෙන්නේ. එහෙම නැත්නම් ලේසින් වැඩේ තමයි ඔය කිසි දෙයක් ඕනේ Android develop කරන්න පුරුදු වෙන්න. කිසි දෙයක් ඕනේ. කිසිම දෙයක්. computer එකට තරවන් Windows දුවනවා නะ Linux දුවනවා නะ Mac දුවනවා නะ කිසි ප්‍රශ්නයක් නැහැ. SD එක download කරා install කරගත්ත phone එක නේද ප්‍රශ්නයක් නැහැ. simulator එකක් තියෙනවා. ඕන තරම් app ලියලා බලලා test කරලා කරන්න පුළුවන්. සමල් ලැගෙන කාලිගෑ මගේ හොඳර වැඩ කරග තිබේ ඩස්ල් එක සති දෙකක් ඉතර ඉදන් ඩිස්කනෙක් වෙනවල එස්සල්ටට කොච්චරකවත් වැඩක්නෑ ඉල්ල බල්ලන ලයින් එක නොයිස් කෙල ස්පීඩ් එක වන්නම්බි කර සෙල්ටින් කරන ඕක තමයි ලේසින් බටේ ගොල ලයින් එක තියෙන ප්‍රශ්නය හදන්න සමලට මලකට කාලේ වගේ ලයින් කනෙක්ෂන් කොරෝෂන් තියනවා ජොයින් දාපුවා ඒ වගේ දේවල් හදන්න ඒගොලන් ලේසින් කරන්න පුළුවන් පෝට්ටෙන් ස්පීඩ් ගඩු කරන එතකොට ඉතින් ටොලරේට් කරන්න පුළුවන් කොරන්ට දෙයක් නෑ කියලා චට්ටක එකන ප්‍රශ්න කන යගේ මින්ඩෝස වන්නව තී ෆොටෝ තිීන්ස් මාර්වෙන්න මං හිතන්නේ මම මින්ඩෝස් එක්ස්පීවලින් පස්සේ කම්පියුටර එකට ෆූල් පැපරගත් දාපු කාලයක් මතකට ඕන ඇත්තන මගේ ඕන මෙහික බැක්ග්‍රවන්් එක සෙට් කරන කලු මගෙත් නෑ බැ මේ මේකෙන එකත් තින කාලකට කලින් දාප එක ඒක විතරෑ මහිතන් තියන්නේ මනන් දන්න එක නිසා ඔය හම්බන්ධ ප්‍රශ්න නම් ඉච්චරම් මන්දන්න ගොඩාක් කලාටිති මොකාකරි කරප්ටෙක්්ච ප්‍රශ්නයක් නෑ උදයහන සැම්සුන් ගැලක්ස් ටුව සොඳද කියලා උපිට මට ගිය සතිත්ක හොඳ කියල
ප ප්‍රශ්ටය ඉල වශන කියල දශ කියල කියල දෙනගේ තාත්ත කොරියනට ලප්ටප කියල දෙෙන සැම්සුන් එක ඒක වින්ඩෝස් සහ ඔපිස් දාලා තියනවා හෙ දෙකම තින කොරියන් භාෂාවල්ලු එයා වින්ඩෝස් නඟ රතේ හුරුඩෝගේ වැඩ කරන ඔලු එකින් එයාට එක ඉංගලිස් වල්ට අරෝගණ ක්‍රමයක් තියනවා කියලා නවා
වින්ඩෝස් 7 ප්‍රෝධ තියනකිලේ
එයා Windows 7 කියලා විතරයි තියෙනකොට
7 ප්‍රෝ නම් තියෙන්නේ ඔයාට Microsoft site එකකටම ගිහින් English conversion language pack එක download කරලා home premium වලත් මට පුළුවන් මතක නැහැ හරියටම මතක නැහැ පුළුවන් නමුත් එහෙමත් බැරනම් third party tools නම් මම දැන් අපේ පරණ tech කතා වැඩසටහන වල අපි tool එකක් දීලා තිනවා Korean laptop එකක් කොහොමද English වලට convert කරන්න කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඒ link ඒකේ තියෙනවා ඔයාගේ home premium එකක් වුණත් home basic එකක් තිබ්බත් Windows 7 English language pack එක install කරගන්න කොහොමද කියලා හැබැයි ඔය XP ඒ කියන්නේ Windows 7 professional නම් තියෙන කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ Microsoft site එකේ ඉන්න English language pack එක download කරලා install කරගන්න පුළුවන් හැබැයි office වලට නම් ප්‍රශ්නයක් තියෙනවා මම දන්න තරමේ office නම් English වලට translate කරගන්න බැහැ ගැටලුවක් තියෙනවා. ඒක ඔෆිස් වර්ෂන් එක අනුව පොඩ්ඩක් වෙනස්. ටෙකියාන PPI කියන්නේ 1 inch 1 inch කොටුවක දෙන pixel per inch කියන එක තමයි PPI කියලා කියන්නේ. Samsung Galaxy Y එක හොඳයිද කියලා Robin Hood අහනවා නෑ. ඇත්තටම Sherwood වලට signal මදි එකේ. ඒක නිසා Marriott call කරන්න අමාරු. ඒ නිසා ඇත්තටම මම නම් Galaxy Y එක recommend කරන්නේ නැහැ. මොකද phone එක පොඩි, phone එකේ OS එක පරණයි. Y එක නම් මගේ නම් recommendation එක තමයි කියන්නේ. ඊට නතර මේ dialogue එක රුපියල් 9000ට විකුණන ෆෝන් එක. ඒක ගත්තා නම් ඊට වඩා. මීය මරණ ගන්න ලැප්ටොප් එකේ macOS දාලා XOS දාන්න පුළුවන් chat එකේ මම දැන් කලින් කිව්වේ අප ප්‍රංශද කියලා මට සැකයක් මතුවේ. ඊළඟ ප්‍රශ්නේ නේද?
ඊළඟට එක ප්‍රශ්නයක් තියෙනවා යාගව තියෙනවා HCL Mi Y3 කියලා ටැබ් එකක් තියෙනවලු. ඒකේ Google App Store එක App Store App එක නැල්ලු. ඒක දාගන්න යා root කරන්න ඕනද කියලා අහනවා නැත්නම් කොහොමද දාගන්නේ කියලා අහන එක තියෙන Android
මෙහෙමයි
follow.
මෙහෙමයි ප්‍රශ්නේ. චයිනීස් ගත්තාම චයිනීස් ගත්තාම චයිනීස් ගොඩක් ටැබ්ලට් වලට Android දාලා තියෙන Google authorized කරපු එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි Google authorized කරලා නැහැ මේ Android version එක. Google නම් licensing කරලා නැහැ. Android free. නමුත් App Store එක පාවිච්චි කරන නම් Google license device එකක් එන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ App Store එක දාන්න බෑ. ඔයා hack කළා crack කළා කොහොම හරි ඔබ install කරගත්තත් ඕක ගොඩක් වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ. නමුත් Android එකේ තියෙන වටිනාකම තියෙන App Stores තියෙන Google ලට විතරක් නෙමෙයි. Amazon ලගේ App Store එක install කරගත්තා නම් ඒක API එකක download කරන්න පුළුවන්. Tamanට Amazon App Store එක install කරගන්න පුළුවන්. ඒකත් Google එක වගේම Tamanට apps දාන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක දාගත්තා නම් මං හිතන්නේ ගොඩක්ම හොඳ වෙයි. මං හිතන්නේ අපිට මේ එවල තියෙන චානක හෙට්ටිගේ තමයි එවල තියෙන චානක නේද? චානක හෙට්ටිගේ අහලා දෙනවා දැන් අලුත් උනානේ මේ Google Apple App Store එක. App Store එකට ගිය ගමන් මුලින්ම තියෙන app එකට ඇවිල්ලා තියෙන්නේ මේ ටෙක් කතාවක්. මේ screen print එක ඇත්තටම නේද? යාගේ ෆෝන් එකේ පේන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැනට Android app එක දාගෙන නැත්නම් ටෙක් කතා රටබඩස් කාලේ ගිහලා දාගන්න. iPhone වලටත් අපේ පරණ app එකක් තියෙන comment එක කාලේ ගියා. ඒකත් දාගන්න පුළුවන්. Right. වෙලාව බලමු අපි සම්මිය අද කොහොමද රත්te කියලා. ඇයි විනාඩි 20ක්? චගු මයින් යනවා.
මේ විගියට කියමුනේ දාරක එවන්න ක්‍රමයක් කියන්න කියලා.
විගියන් නම් මාට පොඩි කෝල් එකක් දාන්න මල්ලේ SMS එකක් දාන්න ගොඩක් කරලා ෆෝන් එක ගත්තේ නැත්තම්. තවත් දෙයක් කියන්නේ මේ මට Twitter එකේ DM ගහනවා ගොඩක් කට්ටිය සහ Facebook එකේ message ගහනවා. මම Facebook messages සහ Twitter DM direct messages බලන්නේ නැහැ. ඒක නේද තමයි මට එන spam ප්‍රමාණය සහ ඒ mail වලට මට reply කරන්න බැරි නිසා. පෞද්ගලික සම්බන්ධ කරගන්න ඕන ලේසිම වැඩේ තමයි ඊමේල් එකක් දාන්න. සමහරවිට මට රිප්ලයි කරන්න පුළුවන් නේ, සමහරවිට බැරි. ගොඩක් අය හිතනදි මේ මම මේල් එක ගහමු කලින් ගා රිප්ලයි එකක් දාන්නේ නේ මොකද්ද කියලා. වැඩ රාජකාරී කරන දේවල් අනුව සමහරවිට ඇත්තටම මේල් එක දකින්නවා. හරි රිප්ලයි එකක් දාන්නම් කියලා හිතනවා. ඊට පස්සේ ඉතින් මට රිප්ලයි එකක් දාන්න සමහරවිට මතකද තියෙනවා මේල් දවසේ නේන ප්‍රාණි දැම්මොත් මටත් පිස්සු වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක ගැන සමාවෙන්න ඕනේ. සමහරවිට ගොඩක් වෙලාවට මිස් නොවෙන හොඳම ක්‍රමය තමයි එක්කෝ Facebook group එකේ ටෙක් කතායකේ කියලා දාන්න. මම නැතුණත් කවුරු හරි උත්තර දෙනවනේ. ඒක disappoint වෙන්න දෙයක් නැහැ. ගොඩක් අය හිතන්නේ මොකද කලින් ගාට ඔච්චර තියෙන වැඩ කියලා. ඒුණාට ඉතින් වැඩ තියෙනවා. කසල බැන්නම් බලන්න ඕනේ කොච්චර වැඩ තියෙනවා කියලා ගවලතු ගන්න ඕනේ. වාස් කරන්න බඩු වෙන්න යන්න ඕනේ. ඕවත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන සමාවෙන්න මොකද මම දැකලා තියෙනවා සමහර අය අයියේ reply කරන්නේ නැති 3-4 පාර දාලා තියෙනවා. මම ඇත්තටම Facebook නම් messages බලන්නෙම නැහැ. එහෙමෙන් අහම්බෙන් එකක් දැක්කෝ සමහරවල් රිප්ලයි එකක් දාන එකත් දැන් ගොඩක් කරන්න ආතල් තියෙන්නේ. ඇත්තටම අමාරුයි මට Facebook එකේ බලන්න. මම නමුත් group නම් හැමතිස්සෙම බලන් ඉන්න යන ප්‍රශ්න මොනවාද මොනවාද කතා වෙන්නේ කියලා ඒව නම් බලනවා. ඒකෙත් Google group එක ටිකක් අඩුයි. නමුත් Facebook group එක නම් ටිකක් බලනවා. Google group එක මොකද චම්ලිල කට්ටිය බලන හින්දා මම එච්චර එළවල බලන්නේ. නමුත් ඉතල හිටලා ගිහලා උඩින් ඇට්ට කියලා බලලා මට උත්තර දෙන්න තරම් එකක් තියෙනවා. මම සමහරවල්ට උත්තරයක් දානවා. ඒකත් ගොඩක් වෙලාට අඩු වෙලා තින්නේ මේ මං පාවිච්චි කරන දැන් මාව ලිමිට් කරලා දිනවා මේ Mac වලටම කම්පියුටර් ඔෆිස් එකේ ඉතින් ඇත්තට Windows කම්පියුටර් පාවිච්චි කරලා ඒක ඉතින් ඔෆිස් එකේ ඉඳන් ඕක කරගෙන ඉන්න බෑනේ. Windows නැති වෙච්ච නිසා සිංහල ඇත්තටම හරියට ටයිප් කරන්න ක්‍රමයක් මට නැහැ. ඒක නිසා සමහරවිට මං ගහන සිංහල දැකලාදී කොම්බු අඩුයි අකුරු අඩුයි. ඒක අර ට්‍රාන්ස්ලිටරේට් දාලා තමයි මම ගහන්නේ Google එකේ. ට්‍රාන්ස්ලිටරේට් කළාත් දැන් Chrome plugin එකක් තියෙනවා. Chrome plugin එක පාවිච්චි කරලා දැන් ටයිප් කරන ඉතින් ඒ වෙලාවට වරදිනවා. ඔගේ ප්‍රශ්න දින සමාලඩ ඉංග්‍රීසිෙන් උත්තර දෙන එක හරි නෑ කියලා හිතනවා. සමාලඩ කරන්නේ දැන දෙනවා ඉංග්‍රීසිෙන් ගහලා දාන්න. ඉතින් ඒක නිසා ඒ වගේ කාගේ හරි ඉතර ඉදීමක් වුණා නම් මම මැසේජ් එකක් ගහලා උත්තර දුන්නේ නෑ කියලා ඒකට සමායන්නේ. ඊළඟට තමයි WhatsApp වල hi hui කියලා මැසේජ් ගහන්න එපා. මොකද මං reply කරන්නේ නෑ ඒවට. මොකද එකක් තමයි මං සමාලඩට කවුද මැසේජ් එක ගහන්නේ කියලා දන්නේ නෑ. සාමාන්‍යයෙන් එහෙම ඒවා මම ගණන් ගන්නෙත් නෑ. හා කොහොමද අරම මේ කියලා ඇහුවොත් මම දෙපාරක් තුන් පාරක් ඒ වගේ හායි කොහොමද ගමනාද කරන්න කියලා වගේ ආවොත් මම තුමේ පාර බ්ලොක් කරනවා. ඒකට හේතුව තමයි මට ඒක වෙනුවෙන් අහලා ඔයා කවුද කොහෙද ඉන්නේ කින්ද බන්ද කියලා විස්තරයක් අහන්න දෙයක් නෑ. කාට මේ මැසේජ් එකක් දාන පොඩි විස්තරයක් තමන් ගැතුව දාන්න මම අහවලා මේක නිසා තමයි සම්බන්ධ කරගන්න කියලා. එතකොට අඩු ගානේ මම දන්නවනේ කවුරුද දන්නේ කෙනෙක්ද නැති කෙනෙක්ද මොකද්ද කියලා. I think ඒක හින්දා ඒ වගේ ප්‍රශ්නත් එන්න පුළුවන් සමහරවිට මම උත්තර නොදෙන්නේ ඉන්නේ එක. ignore කරනවා නෙමෙයි නමුත් එක level එකක් කියලා දෙනවා මට ටෙක් කතා ඇරෙන්න වෙන වැඩක් නැති ගන්නට කෝල් එන ප්‍රමාණය අරවම බැලුවම හරි මම හරි ඒක නිසා මම දැන් ගොඩක් වෙලාට දන්නේ නැති නම් බස මේ හොස් ගන්න ප්‍රාණ අඩු කරලා දින ගෙදර ඉන්න වෙලාවට ඉඳලා සෙනසුරාදා වඩ පාඩු ඉන්න වෙලාවට එහෙම කාට හරි එහෙම මම හරි එකක් කරන්නේ ඒක සමායෙන් මොකද ඒක සමාව ඉල්ලන්නේ මොකද ඕගොල්ලෝ දවුවක් නේ මගෙන් ඉල්ලන්නේ සමාලයට පොඩ්ඩක් නිදා ගන්න ආසයි ටිකක් දවල් වෙනකම් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා හොඳම ක්‍රමය කියන්නේ ටෙක් කතා වල Facebook group එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් join වෙලා පොඩ ප්‍රශ්න දාන්න. එතකොට කවුරුත් උත්තර දීලා නැති ප්‍රශ්න නම් මම හැමදෙස්සම try කරනවා. මම හරි උත්තරය clear දාන්න. කවුරු උත්තර දීලා දෙන්නේ නැන්නේ ගොඩක් වෙලාවට. හරි උත්තරයක් නම් මම ඒකට ආයෙ හොම්බ දාන්න යන්නේ නැහැ. ඒ උත්තරේ හරිනම්. එහෙම නැතු ඉතින් විශේෂයෙන් ගොඩාක් සම්බන්ධ කරගන්න ඕන නම් inquiry@tekkatha.com එකට email එකක් දාන්න. මම චම්ලිලා බුද්ධිකයලා ඔක්කොම email එක බලනවා. එතකොට එක්කෙනෙක් හරි ඕකට reply එකක් දායි. ඒත් බැරනම් මාව මොන්නම් ඉතින් ඔය ක්‍රම දන්නවනේ සම්බන්ධ කරගන්න. ඒ ක්‍රමයකින් සම්බන්ධ කරගන්න. ට්‍රයි එකක් දෙන්න. එහෙනම් හැමෝටම සුබ සතියක්. සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ ටකස් ගාලා එන්න. මේ වැඩසටහන ඔයගලන්ට ගෙන takas.lk යන ග්‍රහයි. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් සයිට් එක පැත්තේ ගිහිල්ලා බලන්න. අපේ හෙඩ්ෆෝන් එකේ දිනපු මල්ලියේ පොඩ්ඩක් අපිට කතා කරන්න. එහෙනම් හැමෝටම සුබ සතියක්. සුබ රාත්‍රියක්.